මීළඟට ගරු වෛද්‍ය රමේෂ් පතිරණ මැතිතුමාට මිනිත්තු 30ක කාලයක් තියෙනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට. ඒ වගේම සතුටට පත් වුණා හිටපු ගරු සෞඛ්‍ය අමාත්‍යවරයෙකු වන රාජිත් සෙනරත්න මැතිතුමාගේ කතාවෙන් පස්සෙ කතා කරන්න ලැබීම පිළිබඳවත්, ඒ වගේම එතුමා කතාවේදී සටහන් කළ කරුණු පිළිබඳව අවධානය යොමු කරමින් කටයුතු කරන බවටත්, එතුමාලගේ කාලේ ආරම්භ කරපු සාධනීය කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමටත් කටයුතු කරන බව සටහන් කරනවා. ඒ වගේම අපි පාර්ලිමේන්තුරාව මුල් කාලේ අපේ ගරු සෞඛ්‍ය මැතිතුමාට කටයුතු කරපු හිටපු ජනාධිපති ගරු මෛත්‍රී පාලසිරිසේන මැතිතුමත් ඉන්න වෙලාව මේ සම්බන්ධයෙන් කතා කරන්න අවස්ථාව ලැබීමත් සතුටක් හට සලකනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය විධිමත් ආකාරයෙන් 1858 දී සිවිල් වෛද්‍ය දෙපාර්තමේන්තුව හැටියට ඉංග්‍රීසිගේ යුගයේදී ආරම්භ වෙලා, ඒවකට ලංකාවේ ජනගහනය වෙච්ච මිලියන 2.4 පිරිසකට සහන සලසපු ආයතනයක් හැටියට ප්‍රවර්ධනය වුණා. වර්තමානයේ වන විට ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය මිලියන 21 ජනතාවට සෞඛ්‍ය සේවා සපයන ෂෙන්ම කුඩා ශාකයක් හැටියට රෝපණය කරපු ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය වර්තමාන වෙනකොට සෞඛ්‍ය දෙපාර්තමේන්තුව තමාත්‍යංශයත් සහිතව මහා වනස්පතියක් බවට පත් වෙලා, විශාල රුකක් බවට පත් වෙලා, ශ්‍රී ලංකාවේ මිලියන 21 ජනතාවට අප්‍රමාණ පහසුකම් සේවා සලසන අංශයක් බවට පත් වෙලා තිබෙනවා. ඒ අංශයේ වෛද්‍යවරු 23,000ක්, හෙද හෙදියන් හෙද නිලධාරි මහතුරුන් 43,000ක්, ඒ වගේම පරිපූරක සතුරු වෛද්‍ය සේවාවේ දසදහසකට අධික පිරිසක්, වගේම අනිකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල ලක්ෂ රාසන පිරිසක් සමගින් 146,000ක සමස්ත සේවක පිරිසක් සමගින් විශාල බරක් රට වෙනුවෙන් දරන කොටසක් හැටියට අපි හඳුනාගෙන තිබෙනවා. ඒ පිරිසේ අප්‍රමාණ කැපවීමත් භෞතික සම්පත් විශාල ප්‍රමාණයකුත් ඉතාම කාලයක් තිස්සේ ඉතාම සාධනීය
වර්ධනය වෙච්ච මුලාසනය සඳහා ගරු ශානෙක්ක රාජ මාණික මැතිතුමා.
Please continue, Honorable Minister.
එම යටිතල පහසුකම් පද්ධතියත් සමඟ දීර්ඝ කාලයක් තිස්සේ ගොඩනැගිච්ච මේ අන්තර් සම්බන්ධතා ජාලය හේතුවෙන් අපේ සෞඛ්‍ය පද්ධතිය ලෝක මට්ටමට ගිහිලා තිබෙනවා. ලංකාවේ අද ඕනෑම තැනක ඕනෑම පළාතක කිලෝමීටර් 5ක් ඇතුළත කිසියම් සෞඛ්‍ය මධ්‍යස්ථානයක් හෝ රෝහලක් සොයා ගැනීමේ හැකියාවක් තිබෙනවා. ඒ හරහා ජනතාවට සැලසෙන සේවාව අති විශිෂ්ට එකක් බවත්, ඒ සේවාව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මගින් අඩු පිරිවැයකින් ඉතාම සාධනීය සෞඛ්‍ය සේවාවක් හැටියට සේවා සලසන මධ්‍යස්ථානකට හඳුනාගෙන තිබුණා. ඒක ලෝක සෞඛ්‍ය සංවිධානය සටහන් කරන ආකාරයට මේ කලාපේ රටවල් අතරින් ඉතාම ඉදිරියෙන් තියෙන එකක්. ඒ වෙනුවෙන් නිදහස් ශ්‍රී ලංකාවේ පැවති සෑම රජයක්ම විශාල ආයෝජනයක් කරලා තිබෙනවා. හිටපු ඇමතිතුමන්ලා සෑම කෙනෙක්ම විශාල කැපකිරීමකින් කටයුතු කරලා තිබුණා. ඒ පිළිබඳව මගේ ස්තුතියත් ගෞරවයත් පුද කරන්න මම මේ අවස්ථාවක් කරගන්නවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, වර්තමානයේ වන විට අප එම සෞඛ්‍ය සේවාවේ විශාල ප්‍රවර්ධනයත් සමග ගරු ඇමතිතුමත් සඳහන් කළ පරිදි මාතෘ මරණ, ලදරු මරණ, එන්නත් මගින් බෝවන රෝග වළක්වා ගැනීම ඇතුළු කරුණු කාරණා රැසකින් අපි ඉදිරියට ඇවිල්ලා තිබෙනවා. ඒත් එක්කම මෑත ඉතිහාස තුළ අපි දැක්ක විශිෂ්ටතම කැපකිරීම තමයි කොවිඩ් අර්බුදය හමුවේදී ශ්‍රී ලංකාවේ ජනතාවගේ ජීවිත බේර ගන්නටත්, රෝගී වෙන පිරිස අවම කර ගන්නටත් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා කැප වුණා. ඒ නිසා ලෝකයේ අතිශයින්ම දියුණු රටවල් සෞඛ්‍ය පද්ධතියක් දෙන රටවල් රැසකට එහා ගිහිල්ලා ඇමරිකාවට, එංගලන්තයට, ජර්මනියට, ඉතාලියට, ප්‍රංශයට වඩා වැඩි සාධනීය ප්‍රතිඵල ලබා ගැනීමට ලංකාවේ සෞඛ්‍ය සේවකයන් සෑම කෙනෙක්ම පැවති රජයත් සමග කැපවලා කටයුතු කරයි කියන කාරණයත් ඒ අයට ගෞරවයක් හැට සටහන් කරන්න කැමතියි. මේ වර්තමානයේ වන විට අප මුහුණ දෙන අර්බුද සහ අනාගත අභියෝග පිළිබඳව සටහන් කිරීම අපි වැදගත් කාරණයක් මේ අවස්ථාවේදී. ඒ නිසා ප්‍රධාන වශයෙන්ම සෞඛ්‍ය මාත්‍යංශය මේ කාලය තුළදී මුහුණ දෙන ගැටලු කිහිපයක් පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමතියි. ඒ ප්‍රධානතම කාරණය හැටියට වර්තමානයේ අපි මුහුණ දෙන ඖෂධ අර්බුදය පිළිබඳව ගරු නියෝජ්‍ය කතානායකතුමනි, පැවතිච්ච ආර්ථික අර්බුදය හමුවේ විවිධ ගැටලු හේතුවෙනුත් අපිට සාම්ප්‍රදායික සැපයුම්කරුවන්ගෙන් බැහැර වෙලා විවිධ ආයතනවල උදව් ගන්න සිදු වුණා, විවිධ ආකාරයේ ප්‍රදාන ලබා ගන්න සිදු වුණා. එහෙදී අපි සිහිපත් කරන්න අවශ්‍ය ලෝක සෞඛ්‍ය සංවිධානය, යුනිසෙෆ් සංවිධානය, ලෝක ආහාර සංවිධානය ඇතුළු සංවිධාන වගේම ද්විපාර්ශ්වීය වැඩසටහන් යටතේ අපිට ජපානය, ඉන්දියාව, චීනය ඇතුළු රටවල් විශාල ලෙස උදව් කරා. ඒ අයගේ උදව්වත් ඇතිව පැවතිච්ච තත්ත්වය යම් පමණට කළමනාකරණය කරගෙන තිබෙනවා. ඒ තත්ත්වය ඉදිරි මාස කිහිපය තුළදී යථාවත් කර ගැනීමට හැකිවේ කියලා අපි විශ්වාසය අපිට තිබෙනවා. ඒ යටතේදී හදිසි අවස්ථාවේදී භාවිතා කළ හදිසි මිලදී ගැනීම කියන ක්‍රමවේද අපි සම්පූර්ණ නවත්වලා තිබෙනවා. ගරු ඇමතිතුමා සටහන් කළ පරිදි විධිමත්ව හදිසි මිලදී ගැනීමක් නොවුණත් අත්‍යවශ්‍ය කාරණා වෙනුවෙන් ප්‍රධානයන් ඇතුළු සෑම එකක්ම වෙනුවෙන්ම ලියාපදිංචි නොවන ඖෂධ සියල්ල වෙනුවෙන්ම වේවර් ඔෆ් රෙජිස්ට්‍රේෂන් නිකුත් කිරීමේදී ඒ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලබා දීලා තියෙන නිර්දේශයන්ට අනුගතව සහ අපි හඳුනාගෙන තිබෙන විශිෂ්ට ක්‍රමවේදයන්ට අනුගතව පමණක් එම වේවර රෙජිස්ට්‍රේෂන් එහෙම නැත්නම් නිදහස් කිරීම ලබා දෙන්න එක අපි පැහැදිලි උපදෙස් වර්තමාන වන විට ඖෂධ නියාමන අධිකාරී සභාපතිතුමාටත් කාර්ය මණ්ඩලයට දන්වලා තිබෙනවා. ඒ නිසා අපි ඒ ක්‍රමවේදය විතරයි මීට පසුව අනුගමනය කරන්නේ. කිසිදු වෙනත් ඖෂධයක් වෙනුවෙන් වෙනත් ක්‍රමවේදයක් අපි අනුමැතිය ලබා දීමට භාවිතා කරන්නේ නැහැ. ඒත් එක්කම අපි සතර බොහොම පැහැදිලිව ලංකාවේ මේ ඇති වෙලා තියෙන වර්තමාන අර්බුදයත් එක්ක ඖෂධ නියාමන අධිකාරියේ ගැටලු රාශියක් මතුවලා තිබෙනවා. ලියාපදිංචි වෙනුවෙන් අතිවිශාල ඉල්ලීම් ප්‍රමාණයක් ලැබිලා තිබෙනවා. අපි දැනුම් දීලා තිබෙනවා ඖෂධ නියාමන අධිකාරියට නැවත ලියාපදිංචියට ප්‍රමුඛතාවය ලබා දෙන්න කියන කාරණේ පළවෙනි කාරණය. දෙවෙනි කාරණේ තමයි දේශීය නිෂ්පාදකින්ට ප්‍රමුඛතාවය ලබා දෙන්න කියන කාරණය. තුන්වෙනි කාරණේ තමයි ලංකාවේ ලියාපදිංචි කළ තියෙන ඖෂධ සංගටක එක මොලකියුලයකින් එකක් දෙකක් නම් ලියාපදිංචි කළා තිබෙන්නේ. එවැනි ඒවා වෙනුවෙන් තුන්වෙනි හතරවෙනි ෆයිල්ස් ටික ලියාපදිංචි පංචකරණ ප්‍රමුඛතාවය ලබා දෙන කියලා දන්වලා තුන ඒ ඒවා ප්‍රමුඛතාවය අනුව සකස් කිරීමෙන් පසුව විතරයි අනිකුත් ලියාපදිංචීන් පිළිබඳ අපි අවධානය යොමු කරන්නේ. ඒ නිසා අපි විශ්වාස කරනවා අපි සෑම කෙනෙක්ගේම බලාපොරොත්තුව ගරු නියෝජ්‍ය කතානායකතුමනි ලියාපදිංචිය ශක්තිමත් කරනවා වගේම අපි නිශ්චිත ක්‍රමවේද භාවිතා කරනවා වගේම මේ ගැටලුවට අවසන් තිරසාර විසඳුම අපිට පෙනෙන විදිහට ලංකාව තුළ ඖෂධ නිෂ්පාදනය කිරීම. එවිට මට මතකයි ගෞරව මෛත්‍රීපාල සිරිසේන මහත්මයා සෞඛ්‍ය මන්ත්‍රී වශයෙන් කටයුතු කරන කාලේ මමත් එතුමත් එක්ක අවස්ථා රාශියකදී ඉන්දියාව තුළ රටවල සංචාරය කරා. ඒ කටයුතු ආරම්භ වෙලා රාජසිරණත් එතුමා කාලෙත් ශක්තිමත් ඉදිරියට ඇවිල්ලා අද ලංකාවේ ඖෂධ වලින් අපි මූලිකව බාර ගන්න ඖෂධ 850න් 210ක් ලංකාවේ නිෂ්පාදනය කරනවා. ඒක විශිෂ්ට කටයුත්තක්. අපි අපේ ගෞරවාදරය ස්තුතිය පුද කරන්න අවශ්‍යයි. ලංකාවේ කර්මාන්ත පහුගිය අවුරුදු දෙකක කාලය තුලදී ඉතාම අසීරු කාලයක මේ ඖෂධ නිෂ්පාදන කර්මාන්තය ඇතුළු අනිකුත් කර්මාන්ත රසක් ඉතාම ඉදිරියට ඇවිල්ලා තිබෙනවා. ඒක එක කාරණයක්. එකක් තමයි මේ ඖෂධ නිෂ්පාදනය ලංකාවේ නිෂ්පාදනය කරන භාවිත කරන ඖෂධ වලින් අපිට ලංකාවේ 20%ක් දැන් නිෂ්පාදනය වෙනවා. ඉදිරි අවුරුදු 5-10ක් කාලයක් ඇතුළත් අපි විශ්වාස කරනවා නිවැරදි ආයෝජන මගින් නිවැරදි සමාගම් වලට උදව් කිරීම මගින් සහ විනිවිද පෙනෙන සුළු ඉතාම හොඳ කර්මාන්තයක් මෙරට ධෛර්යමත් කිරීමෙන් ලංකාවේ අවශ්‍යතාවයෙන් 80%කට වඩා වැඩි ප්‍රමාණයක් ඉදිරි අවුරුදු 5-10ක් ඇතුළත නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒ වෙනුවෙන් අමාත්‍යංශ හැටියට ලබා දෙන්න පුළුවන් උපරිම සහයෝගය අපි ලබලා දෙනවා. ඒ හරහා දැනට වසරකට ලංකාවේ ඖෂධ ආනයනය වෙනුවෙන් ඩොලර් මිලියන 600කට වඩා වැඩි ප්‍රමාණයක් වියදම් වෙනවා. අපි විශ්වාස කරනවා ඉදිරි වසර 5-10ක් කාලයත් ඇතුළත ලංකාවේ ඖෂධ නිෂ්පාදනය ඉහළ නැංවීමෙන් ගුණාත්මක භාවයෙන් ඉහළ සහ මිලෙන් අඩු අපි ගරු රාජසිරණත් මැතිතුමා සඳහන් කළා වගේ මේ ඖෂධ බහුතරයක් ලංකාවේ නිෂ්පාදනය කරන අපි පිටරටින් නාණයන් කරන ඖෂධවල මිල අඩුයි. ඒ ගුණාත්මක භාවයත් ඉතාම හොඳ මට්ටමක තිබෙන බව සාත්‍යශයක් බහුතරයක් ඖෂධවල අපිට පේන්න තිබෙනවා. ඒ නිසා විශාල ආයෝජනයක් දැනටමත් මේ කර්මාංශාලා 20ක් විතර කළා තිබෙනවා. ඒවා දියුණු කරන්නට සාලුත් කර්මාන්ත ඇති කළා. ඒ වගේ ආයෝජන හරහා ලංකාවේ ඖෂධ නිෂ්පාදනය ප්‍රවර්ධනය කරන්නටත් රටට අරගන්නවා වගේම නිෂ්පාදනයට ඔවුන්ට අපනෙන්ස් අතහිත දීමටත් අපි ප්‍රමුඛ කාරණයක් හෙට කටයුතු කරනවා කියන කාරණේ මම මේ වස්සයි සටහන් කරනවා. ඖෂධයේ පැත්තෙන් ඒ කාරණේ වගේම ගරු නියෝජ්‍ය කාර්ක සභා නියෝජ්‍ය මූලාසන සභාපතිතුමනි ලංකාවේ වෘත්තීය වේදින් පහුගිය අතිවිශේෂ ආර්ථික අර්බුදයේ හැමුවේ වෘත්තීය වේදින් විශාල පිරිසක් රටහැර යන ප්‍රවණතාවයක් ඇති වුණා. ඒ අතරින් වෛද්‍යවරුන් විශේෂයි වෛද්‍යවරුන් හෙදෙහෙදියන් ඇතුළු කාර්යමණ්ඩල රසක් රටින් බැහැර වෙන්න ඉල්ලුම් කරලා තිබෙනවා. ගෙපු පිරිසකුත් ඉන්න අපිට අවශ්‍යයි. ඔවුන්ට අවශ්‍ය සාධනීය වෘත්තීමේ වටපිටාවක වැඩ කරන්න පුළුවන් තත්ත්වයක් මේ රටේ ඇති කරන්න. ඒ වෙනුවෙන් පසුගිය මාසික කාලෙ තිස්සේ මේ අමිත දුවරට පත් වුණාට පස්සේ මේ වෘත්තීය කණ්ඩායම් සියල්ල සමගම වගේ අපි සාකච්ඡා කළා. ඔවුන්ට මුහුණ දෙන ගැටලු ගණනාවක් තිබෙනවා. පළවෙනි කාරණේ ආර්ථික අභියෝග, දෙවෙනි කාරණේ වෘත්තීමේ ගැටලු ඇතුළු කරුණු කාරණා. ඒ සියල්ලටම සවන් දීමෙන් පසුව සෑම කෙනෙකුටම ලබා දෙන්න පුළුවන් සහනයන් හැටියට ලබා දෙන්න පුළුවන් කටයුතු අමාත්‍යංශය පැත්තෙන් ලබා දෙන්න පුළුවන් කටයුතු පිළිබඳව අපි කටයුතු කරන ඒ වගේම තමයි මුදල් අමාත්‍යංශය පැත්තෙනුත් ලබා ගන්න පුළුවන් සහයෝගය ලබාගෙන උන්න දිරිමත් කරන්නට යහපත් වටපිටාවක සතුටෙන් මේ රටේ තමුන්ගේ වෘත්තිය කරන්න පුළුවන් වටපිටාවක් නිර්මාණය කරන්නට අපි අමාත්‍යංශ හැටියට කැප වෙලා කටයුතු කරනවා කියන කාරණේ මම සිහිපත් කරනවා. එෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු කාරණය තමයි රටින් බැහැරවන වෛද්‍යවරුන් පිළිබඳව සාකච්ඡාවේදී ලංකාවේ මේ තත්ත්වය පිළිබඳව කලින් දැනුවත් කිරීමක් නොමැති නිසා විශේෂඥ වෛද්‍යවරු විශේෂයෙන්ම කන්සල්ටන් ඇනස්තීසියොලොජිස්ට් නිර්වින්දන වෛද්‍යවරුන් පීඩියට්‍රිෂියන් ලමාරෝග වෛද්‍යවරුන් ට්‍රාන්ස්ෆ්‍යූෂන් මෙඩිසින් ස්පෙෂලිස්ට්ලා රුධිරය පාරවිලනය කරන වෛද්‍යවරුන් සහ විශේෂයෙන්ම මනෝ වෛද්‍යවරුන් කන්සල්ටන් සයිකියාට්‍රිස්ට් ඇතුළු පිරිසක් රටින් බැහැර වෙලා තිබෙනවා. ඒ නිසා අපි පෝස්ට් ග්‍රැජුවට් ඉන්ස්ටිට් ඔෆ් මෙඩිසින් වෛද්‍ය පශ්චාත් උපාධි ආයතනයට අපි දැනුම් දීලා තිබුණා. අපි ඉල්ලීමකුත් කරනවා වැඩිපුර මේ තෝරාගත්තු අංශවල විශේෂඥ වැදගත් රටට වැඩිපුර බිහි කරන්න කියන කාරණා ඉතාම වැදගත් කාර්යයක්. මොකද ඔවුන් සාමාන්‍ය පුරෝකථන කරන විදිහට විශ්‍රාම ගැන වෛද්‍යවරුන් වෙනුවෙන් පමණක් තමයි මෙතෙක් කල් සාමාන්‍යයෙන් එක කරලා තියෙන හැබැයි විශේෂ තත්වයක් යටතේ අපිට විශාල වශයෙන් මේ කන්සල්ටන්ට් ඇනස්තීසියොලොජිස්ට් කන්සල්ටන්ට් සයිකියාට්‍රිස්ට් ඒ වගේම කන්සල්ටන්ට් පීඩියාට්‍රිෂියන් ඇතුළු අංශවල වෛද්‍යවරුන්ගේ ලොකු හිගයක් ඇති වෙමින් තිබෙන නිසා අපි ඉල්ලීම් කරනවා. ඒ වගේම පුළුවන් උපරිමයෙන් එය රටේ රඳව ගැනීමට අමාත්‍යංශය පුළුවන් මගින් ලබා දෙන්න පුළුවන් සහන ලබා දෙන්නටත් අපි කටයුතු කරනවා කියන කාරණේ මේ අවස්ථාවේදී සිහිපත් කරනවා. ගරු නියෝජ්‍ය කාර්යක සභා සභාපතිතුමනි, මේ වෘත්තීය වේදින් ගැටලුවට පස්සේ ඊට පස්සේ මතුවන ප්‍රධාන කාරණේ තමයි මේ රටේ පැවතිච්ච ආර්ථික අර්බුදය හේතුවෙන් දරුවන්ගේ මන්ද පෝෂණ තත්ත්වය, ගැබෙනි මව්වරුන්ගේ සහ දරුවන්ගේ පෝෂණ තත්ත්වය පිළිබඳව පැහැදිලි ගැටලුවක් ඇති වෙලා තිබෙනවා. ඒ හරහා ඇතිවෙච්ච තත්ත්වය යම් පමණකට පසුගිය මාස කිහිපයක කාලය තිස්සේ යම් පමණකට හොඳ යහපත් අතට හැරෙනවා කියන කාරණේ මම සටහන් කරන්න කැමතියි. එදී ප්‍රධාන වශයෙන්ම මේ රටේ ඇකියුට් සිවිය ඇකියුට් මැල්නියුට්‍රිෂන් තත්ත්වය, උග්‍ර කුෂ තත්ත්වය කියන තත්ත්වය ගිය වසරට සාපේක්ෂව ක්‍රමානුකූලව අඩු වෙමින් තිබෙනවා. එහෙදී ගිය වසරේදී අපිට වාර්තා වෙන විදිහට මේ දරුවන් අතරින් වයස 5ට අවුරුදු 5ට අඩු දරුවන් අතරින් 10%ක් පමණ තිබිච්ච ප්‍රතිශතය මේ අවුරුද්ද වෙන විට 14% දක්වා අඩු වෙලා තිබෙනවා. සමා වෙන්න 1.4% ප්‍රමාණය 1.2% දක්වා අඩු වෙලා තිබෙනවා. ඒ අතරින් මේ වසරේ වාර්තා වෙන උග්‍ර කුෂභාවයට පත් සිවිය ඇකියුට් මැල්නියුට්‍රිෂන් තත්ත්වෙන් පෙළෙන දරුවන්ගේ ප්‍රමාණය ගිය අවුරුද්දට සාපේක්ෂව 18670ක් සිට 15763 දක්වා අඩු වෙලා තිබෙනවා. හැබැයි ඒක අඩු වුණාට අපිට අඩු බර තත්ත්වය දීර්ඝ කාලයක් තිස්සේ පවතින රෝගාබාධ නිසා වෙන්න පුළුවන්, ආර්ථික ගැටලු නිසා වෙන්න පුළුවන්. ඒ තත්ත්වය යහපත් තත්ත්වයක් තාම වර්ධනයක් පෙන්නුම් කරන්නේ අපි විශ්වාස කරනවා. රජයේ මගින් වැඩසටහන් කීපයක් ක්‍රියාත්මක කරනවා මේ විශේෂ පෝෂණ මළු ලබා දීම, ආහාර ආධාර ලබා දීම සහ තෝරාගත් පවුල් වෙනුවෙන් මේ මන්ද පෝෂණ පෙළන දරුවන් සහ මේ කුසගින්නේ පෙළන දරුවන් වෙනුවෙන් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වෙනවා. ඒ වැඩසටහන් රැසක්ම වඩාත් විධිමත්ව ශක්තිමත්ව පවුල් සෞඛ්‍ය සේවා නිලධාරණයන් හරහා සහ සෞඛ්‍යවාදී නිලධාරීන් හරහා අදාළ නිවෙස්වලටම ගිහිල්ලා ඒ දරුවන්ව සම්බන්ධ කරගෙන ඔවුන්ට අදාළ පෝෂණ තත්ත්වයන් ඉහළ නැංවීම වෙනුවෙන් වැඩසටහන් කරන එක අපි විධිමත්ව වඩාත් ශක්තිමත්ව කරන්න උදව් කරනවා. ඒ වගේම තමයි විශාල පසු විපරමක් කරන්න සෞඛ්‍ය මාත්‍ය නිලධාරීන් සෑම කෙනෙක්ම යොමු වෙලා තිබෙනවා. ඉතින් අපි විශ්වාස කරනවා ආර්ථික අර්බුදයෙන් ක්‍රමානුකූලව අපි නැවත ගොඩ එන මට්ටමක ඉන්න කාලෙක පෝෂණ මට්ටම පිළිබඳව ජාතික ජනාධිපතිතුමා ප්‍රධානත්ව වෙනුත් ජනාධිපති කාර්යාලයේ විශේෂ වැඩසටහන් රසක් ප්‍රවත්වන බහුවිධ ආයතන පුද්ගලයන් රසක් ස්වේච්ඡා සංවිධාන ඇතුළු මේකට සම්බන්ධ වෙලා ඉන්නේ සෑම කෙනෙක්ගේම සහයෝගයෙන් රටෙහි දරුවන්ගේ පෝෂණ මට්ටම නැවත වතාවක් යහපත් අතට පත් කරන්න පුළුවන් කියලා විශ්වාස කරනවා. රටේ වර්තමානයේ ක්‍රියාත්මක කරන පාසල් දිවාහාර වැඩසටහන් ලබා දීම වඩාත් ශක්තිමත් කරනවා වගේම ඉදිරි කාලයේදී මේ වයස 5ට අඩු දරුවන්ගේ පෝෂණ මට්ටම සැලකීමේදී පෙර පාසල් දරුවන්ටත් කිසියම් පෝෂණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා රාජ්‍ය අවධානය යොමු කරලා තිබෙනවා. මූල්‍ය ප්‍රතිපාදන කළමනාකරණය කරගත හෝ දීර්ඝකාලීන වශයෙන් පාසල් දරුවන්ට අමතරව පෙර පාසල් දරුවන්ටත් කිසියම් පෝෂණයක් වෙනුවෙන් අවශ්‍ය මූල්‍ය ආධාර සහ අනෙකුත් ආහාර ආධාර ලබා දීම සුදුසුය කියන මතය අපි පැවම පැහැදිලි වෙනවා. ඒ නිසා මේ වැඩසටහන් ක්‍රියාත්මක කරන්නට උපකරණ විශාල පිරිසක් වෙනවා. ඒකෙන් බහුපාර්ශ්වීය ආයතනත් විශාල මැදිහත් වීමක් කරනවා. ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට ඒ ආයතන ලබා දෙන සහයෝගය ඉතාම විශිෂ්ට එකක් කියන කාරණාත් මම මේ අවස්ථාවේදී සිහිපත් කරනවා. ඒ වගේම ගරු ගුණසුනේ මන්ත්‍රීතුමනි, අනාගතවාදීව ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය විශාල අභියෝග රැසකට මුහුණ දීමට නියමිතව තිබෙනවා. ඒ අපි මුහුණ දුන්නු ආර්ථික අර්බුදයට එහා ගිය විශාල අර්බුදයක් අප අභිමුඛ වුණේ තමයි අපි විශාල සෞඛ්‍ය ජයග්‍රහණ රැසක් ලබාගෙන තිබුණත් අපිට බෝ නොවන රෝග පැත්තෙන් විශාල අර්බුදයකට ලංකාව මුහුණ දෙමින් තිබෙනවා. ඒ ප්‍රධානතම කාරණය දියවැඩියාව සහ අධික රුධිර පීඩනය ඇතුළු අංශවලදී කලාපේ වැඩිම ප්‍රමාණයක් ජනගහණ ඉන්න ප්‍රමාණය ප්‍රතිශතයක් හැටියට අධික රුධිර පීඩනය දියවැඩියාව හෘද කිරීටක ආඝාත එහෙම නැත්නම් හෘද අකරණීය එමත් නැත්නම් පිළිකා පැත්තෙන් විශාල අර්බුදයක් මතුවෙමින් තිබෙනවා. ලංකාවේ වර්තමානයේ වන විට දියවැඩියාව සඳහා මේ වයස 35ට වැඩි පිරිස අතරින් 15%ක් දියවැඩියාවෙන් පෙළෙනවා. ඒ වගේම ළමා ජනගහණය අතරින් දරුවන් අතරිනුත් 10%කට ආසන්න ප්‍රමාණයක් ස්ථූලභාවයෙන් පෙළෙනවා. ඒ නිසා ළමා දියවැඩියාව ප්‍රබල ලෙස පැතිරියාමකුත් දියවැඩියාව ඉතාම විශාල ලෙස ජනතාව අතර පැතිරියාමක ප්‍රවණතාවකුත් තිබුණා. ඊට අමතරව අධික රුධිර පීඩනයත් වයස 35ට වැඩි ජනගහනතර සිර 30ක් තිබෙනවා. මේකේ භයානක තත්වය මේකේ සාතිශය බහුතරයක් ජනතාව තමුන්ට අධික රුධිර පීඩනය තියෙන බව දන්නේ නැහැ. ඒ වගේම විශාල පිරිසක් අඛණ්ඩව ප්‍රතිකාර ලබා ගන්නේ නැහැ. ඒක විශාල ගැටලුවක්. ඉතින් මේ රෝග දෙකම නිට්ටාවට සුව කළ නොහැකි බවත් ඒ වගේම ජීවිත කාල තුලදීම ප්‍රතිකාර ලබා නොගතහොත් විශාල සංකූලතාවයන් නැතිවිය හැකි බව පිළිබඳව අපි දැනුවත් කරන්න අවශ්‍යයි. ඒ හරහා ලංකාවේ විශාල මරණ ප්‍රමාණයක් සිදු වෙන්නේ දැනටමත් හෘද රෝග ආශ්‍රිතව ඒ මරණ අවම කර ගැනීමට අවශ්‍ය ක්‍රමවේද සකස් කරන්න අවශ්‍යයි. ගරු නියෝජ්‍ය මුගලස්රි සභාපතිතුමනි, මේ හෘද අකරණීය අපි එහෙම නැත්නම් කැන්සර්ස් එහෙම නැත්නම් පිළිකා රෝග එහෙම නැත්නම් හෘද අධික රුධිර පීඩනය දියවැඩියාව ගැන කතා කරනවා වගේ මේහා වගේම ඉතාම විශාල අපිට අපි වැඩිය කතා නොකරන මාතෘකා කිහිපයක් තියෙනවා. මේ මාතෘකා අතරින් ප්‍රධාන කාරණයක් තමයි ලංකාවේ රෝහල් ගතවීම ආසන්න වශයෙන් වසරකට මිලියන 6ක් වමන රෝහල් ගතවීම ඇතුළත් වීම සිදු වෙනවා. ඒකෙන් මිලියනයක් වමන රෝහල් ගතවීම සිදු වෙන්නේ ගරු මූලස්නෝට සභාපතිතුමනි අනතුරු හේතුවෙන්, මාර්ග අනතුරු, නිවස තුළ සිදුවන අනතුරු, දියේ ගිලීම් ඇතුළු අනතුරු හේතුවෙන් මිලියනයක් රෝහල් ගත වෙනවා. ඒකේ ඛේදනීය තත්වය තමයි වසරකට මේ අනතුරු හරහා ජීවිත 12,000ක් නැති වෙනවා. ජීවිත 12,000ක් නැති වෙනවා. මාසයකට අඩු ගානේ ජීවිත 1000ක්, දිනකට ජීවිත 30ක් විතර නැති වෙනවා අනතුරු හේතුවෙන්. ඒ නිසා මම හිතන්නේ අපි අවධානය යොමු කළ යුතු විශිෂ්ට කාරණයක් ඩෙංගු රෝගය නිසා වාර්ෂිකව ගිය අවුරුද්දේ 72 දෙනෙක් ජීවිත නැතර තුන එකත් ඛේදවාචකයක්. හැබැයි ඊට එහා ගිය විශාල සමාජ සෞඛ්‍ය ඛේදවාචකයක් තිබෙනවා මේ අනතුරු පැත්තේ 12,000ක් ජීවිත නැතර. ඒ නිසා මම මේ පාර්ලිමේන්තුවේ කතා කරනවා වගේම පක්ෂ විපක්ෂ ගරු මන්ත්‍රීතුමාලගේ සහයෝගය ඉල්ලනවා වගේම අපේ මාධ්‍ය මිත්‍රයන්ගෙන් ඉල්ලීමක් කරනවා මේ මාර්ග අනතුරු පිළිබඳව, නිවසේදී සිදුවන අනතුරු පිළිබඳව සහ අනෙකුත් අනතුරු පිළිබඳව ඔබතුමාලගේ ගුවන් කාලින් මාධ්‍යෙන් යම්කිසි ඉඩක් ලබා දෙන දැනුවත් කිරීම කරන්නට අපි හස්තා අවශ්‍ය පෙළ ගැස්වීම කරනවා. ජීවිත 30,000ක්, ජීවිත 12,000ක් අවුරුද්දකට නැතුණු එක විශාල ඛේදවාචකයකට අපි හඳුනාගෙන තිබෙනවා. ඒ නිසා මේ බෝනවන රෝග පිළිබඳව කාරණේදී අපි දියවැඩියාවට අධික රුධිර පීඩනයට, ඒ වගේම මේ හෘද අකරණීය කිරීට කාඝාතය පිළිකා වගේ කතා කරනවා වගේම අනතුරු පිළිබඳවත්, මාර්ග අනතුරු සහ නිවසේ සිදුවන අනතුරු පිළිබඳවත් අපි අනිවාර්යයෙන්ම කතා කරන්න අවශ්‍යයි. ඒකෙන් අතිවිශාල බරක්, පිරිවයක් සෞඛ්‍ය ක්ෂේත්‍රයට දරන්න සිදු වෙනවා. ජීවිත වටන ජීවිත 12,000ක් වාර්ෂිකව අහිමි වෙනවා වගේම අතිවිශාල මුදල් ප්‍රමාණයක් සෞඛ්‍ය අංශයේ පැතුණුත් අපිට වැය කරන්න සිදු වෙනවා කියන කාරණය සිහිපත් කරනවා. ඒ නිසා මේ කරුණ සඳහන් කරන අතරෙදිම අපිට අවශ්‍ය කාරණය, අනාගතයේදී අපිට අවශ්‍ය කාරණය යුනිවර්සල් හෙල්ත් කියා, එහෙම නැත්නම් සාර්ව සෞඛ්‍ය සංරක්ෂණ වැඩසටහන් ගරු රාජිත් සේනාරත් එමතුමා කාලෙ 2018 මේක ආරම්භ කරලා තිබෙනවා. අපිට ප්‍රධාන කාරණේ තමයි අපි මේ බොහොම පැහැදිලිවම ලංකාවේ සෞඛ්‍ය සංරක්ෂණ වැඩසටහන් වලදී ඉදිරි කාලේ අපිට ප්‍රාථමික සෞඛ්‍ය සංරක්ෂණ ඉතාම වැදගත් කාරණයක්. අපිට තෘතීක වෛද්‍ය ආතුරවල තිබෙන බර, ඔව් අපිට MRI ස්කෑනර්ස් අවශ්‍යයි, CT ස්කෑනර්ස් අවශ්‍යයි, අපිට කැට් ලැබ්ස් අවශ්‍යයි, විශාල ඉල්ලුමක් තිබෙනවා විශාල පළාත්වලින් මූල්‍ය කළමනාකරණය කරගෙන පුළුවන් විදිහට සපයන්නත් අවශ්‍යයි. හැබැයි අපි ප්‍රාථමික සෞඛ්‍ය සංරක්ෂණ වැඩසටහන් ශක්තිමත් ක්‍රියා කරන්න අවශ්‍යයි. මේ රෝග වළක්වා ගැනීම පිළිබඳවත් ප්‍රාථමික ආයතනයකදී අවශ්‍ය ප්‍රතිකාර ලබා දීලා අඛණ්ඩ වළක්වා ගැනීම වෙනුවෙන් වගේම ප්‍රතිකාර උන් අවශ්‍ය ආයෝජනය කරලා ඔවුන්ට ඊට පස්සේ රෙෆරල් සිස්ටම් එකක් ඒක දියුණු කරන්න අවශ්‍යයි. දීර්ඝකාලයක් තිස්සේ ලංකාවේ තියෙන අවශ්‍යතාවයක් රෙෆරල් ඇන්ඩ් බැක් රෙෆරල් සිස්ටම් එක ආයතනයකට පොකුරු වශයෙන් මේ පොකුරු ක්‍රමවේදය අපි ක්‍රියාත්මක කිරීම, ශක්තිමත් කිරීම, බලගැන්වීම කරන්න අවශ්‍යයි. අපි ප්‍රාථමික සෞඛ්‍ය ආයතනයකින් ද්විතීක තෘතීක මධ්‍යස්ථානවලට රෝගීන් සම්ප්‍රේෂණය කිරීම ක්‍රමවේදයක් සකස් කිරීම අත්‍යවශ්‍ය කාරණයක්. ඒ වෙනුවෙන් කටයුතු රසක් මේ වෙනුවට සිදු කරලා තිබෙනවා. අපි ඒ වෙනුවෙන් අවශ්‍ය ශක්තිය ලබා දීලා කටයුතු කරනවා කියන කාර්යය මම මේ අවස්ථාවේදී සිහිපත් කරනවා. සමහරවිට ඒ වගේම ගරු මූලස්රට මන්ත්‍රීතුමනි, අපි කියන්න අවශ්‍ය මේ කටයුතු කරගෙන යන කාලය තුලදී මට තිබෙන කාලය සීමිත නිසා මම මේ essential health care package පිළිබඳව මම දීර්ඝ ලෙස කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ එහා සමග බැඳුණු කරුණු කාරණා සියල්ලම ආවරණය වන පරිදි අපි විධිමත්ව රැස්වීම පවත්වලා මධ්‍යම රජය සහ පළාත් රාජ්‍යයන් සමග සම්බන්ධ වෙලා ඒ කටයුතු කරගෙන යන්න අවශ්‍ය යාන්ත්‍රණය වර්තමානයේ තිබෙනවා. ඒක බල ගන්නට අවශ්‍ය කතිකාවත් ඉදිරියේ සිදු කළා. ඒ අවශ්‍ය බල ගැනීම සිදු කරනවා කියන කාරණාත් මම සිහිපත් කරනවා. අපේ දේශීය වෛද්‍ය අංශය පිළිබඳව විශාල කැපකිරීමක් කරන්න මේ අපේ ගරු රාජ්‍ය මතුමා මැදිහත් වෙලා තිබෙනවා. එතුමා කතා වෙදී තිබෙන අදහස් දක්වයි. ඒ මම විශේෂයෙන්ම මම ස්තුතිවන්ත වෙන අතර මේ පසුගිය මාසයේ කාලය තුල මට විශාල සහයෝගයක් මේ අමාත්‍යංශ කටයුතු සිදු කිරීමේදී රාජ්‍ය මතුමාලා දෙපළ අපේ සීත ආරම්භවල මැතිනියත්, ඒ වගේම සිසර ජකඩි මතුමාත් ලබා දුන්නේ ඒ වගේ විශේෂ සටහන් කරන්න අවශ්‍යයි. ඒ කාර්ය මණ්ඩලයේ සෑම කෙනෙක්ම අපි එකමුතුව මේ සෞඛ්‍ය ශේෂ්ඨ ගොඩනැගීම වෙනුවෙන් විශාල වෙහෙසක් දරන මොහොතක් අඩුපාඩු මගහරවාගෙන මේ පද්ධතියේ විශ්වසනීයත්වය නැවත ආරක්ෂා කරගෙන ගොඩනගන්න අවශ්‍ය ශක්තිය වෙනුවෙන් සෑම කෙනෙක්ම ලබලා දුන්නා. ඒ වෙනුවෙන් මම සෑම කෙනෙකුට මගේ ස්තුතිය පුද කරනවා. විශේෂයෙන්ම අපි අමාත්‍යංශ ලේකම් ධූරයට වෛද්‍ය පාලිත මහීපාල මැතිතුමා පත් කර එතුමා මේ තනතුරට ලංකාවට එනකොට හිටිය ඉතාම සුවිශේෂී රැකියාවක පකිස්තානයේ එක්සත් ජාතීන් සමාවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ පකිස්තාන නීති නිර්ණිත තනතුරේ එතුමා කටයුතු කළේ. එතුමා රට වෙනුවෙන් නැවත ලංකාවට ආවා. බුද්ධිමතුන් රටහර යන වකවානුවක රට වෙනුවෙන් වැඩ කරන්නත් විශාල පිරිසක් කැමැත්තෙන් ඉන්නවා. ඒක එක උදාහරණයක් තමයි වෛද්‍ය පාලිත මහීපාල මැතිතුමා එතුමාගේ අධ්‍යක්ෂීමුත් එක්ක සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරි මහතුන් සෑම කෙනෙකුගේම උදව් උපකාරත් එක්ක සහ පක්ෂ විපක්ෂ මේ පාර්ලිමේන්තු නියෝජනය කරන මන්ත්‍රීවරු මෙතන ඉන්නවා වෛද්‍යවරු 10 දෙනෙක් එතුමාලත් එක්ක මේ කටයුතු වඩාත් වැඩිමත්ව යථාවත්ව විනෝද පෙරනසුළුභාවයෙන් සහ ලංකාවේ ජනතාවගේ සෞඛ්‍ය සංරක්ෂණය වෙනුවෙන් අපි සෑම එකතු වෙලා කටයුතු කරමු කියන ඉල්ලීමක් කරමින් ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් හිටන බොහොම ස්තුතියි.
ඊළඟට ගරු ගෝවින්දන් කරුණාකර ඔනරබල් ගෝවින්දන් කරුණාකරන් you have 9 minutes.
சபைக்கு தலைமைதாங்கும் தலைவர் அவர்களே, இன்று நாம் சுகாதார அமைச்சு தொடர்பான குளிநிலை விவாதத்தில் கலந்து கொண்டுள்ளோம். சுகாதார அமைச்சு எமது நாட்டில் முக்கியமான அமைச்சு மாத்திரமல்ல, இந்த அமைச்சின் கீழ் வருகின்ற திணைக்களங்கள், நிறுவனங்கள், கூட்டுத்தாபனங்கள், நியதி சபைகள் யாவும் மிக முக்கியமான பங்களிப்பினை நாட்டின் சுகாதாரத்துறைக்கு செய்ய வேண்டிய பாரிய கடப்பாட்டினை கொண்ட ஒரு அமைச்சாகும். ஆனால் நமது நாட்டின் சுகாதாரத்துறை பற்றி உரையாற்றும் போது, சுகாதார அமைச்சின் கடந்த காலத்தினை நோக்கும் போது மகிழ்ச்சியுடன் உரையாற்றத்தக்க விடயமாக அங்கு நான் எதனையும் காணவில்லை என்பதனை மனவேதனையுடன் இந்த உயரிய சபையில் தெரிவித்துக் கொள்கின்றேன். ஸ்ரீலங்கா பொதுஜன பெரமுன ஆட்சி அமைத்த காலம் முதல் அதிகமாக அமைச்சர் மாற்றப்பட்ட ஒரு அமைச்சு சுகாதார அமைச்சையாகும். தலையிடிக்கு தலையணையை மாற்றி தீர்வு காணும் முயற்சியைப் போலவே சுகாதாரத்துறையை கட்டியெழுப்புவதற்கு சுகாதார அமைச்சரை மாற்றுவதன் மூலம் முடியும் என்ற நம்பிக்கையில் இன்னும் நீங்கள் இருந்து கொண்டிருக்கின்றீர்கள். சுகாதார அமைச்சருக்கும் சுகாதார அமைச்சின் கீழ் வருகின்ற நிறுவனங்களுக்கும் சுகாதார அமைச்சருக்கும் அரச மருத்துவ அதிகாரிகள் சங்கத்திற்கும் சுகாதார அமைச்சருக்கும் அரச தனியார் தாதிய சங்கத்திற்கும் சுகாதார அமைச்சருக்கும் மத்திய துறையின் தொழில்நுட்ப உத்தியோகஸ்தர்களுக்கும் சுகாதார அமைச்சருக்கும் பொது சுகாதார பரிசோதகர்களுக்கும் இதுபோன்று சுகாதார அமைச்சருக்கும் ஏனைய சுகாதாரத்துறைசார் உத்தியோகஸ்தருக்கும் இடையேயான முறையான புரிந்துணர்வு கலந்துரையாடல்கள் மூலம் வைத்திய துறையினை கட்டியெழுப்பதற்கான தீர்மானங்களை எட்டும் மனப்பான்மை இருந்து வந்துள்ளதாக கடந்த காலங்களில் காணவில்லை. இவர்கள் அனைவரும் சுகாதார அமைச்சருடன் முரண்பட்ட நிலையினையே நாம் கடந்த காலங்களில் காணக்கூடியதாக இருக்கின்றது. சுகாதாரத்துறைசார் பெரும்பான்மையான ஒரு சுகாதார அமைச்சு தொடர்பான தீர்மானங்களில் அதிருப்தி கொண்டவர்களாகவே காணப்படுகின்றார்கள். இவ்வாறு அமைச்சுக்கும் அதன் அலுவலர்களுக்கும் இடையே முரண்பாடு ஏற்படுமாயின் சுகாதார அமைச்சின் இலக்கினை எவ்வாறு நாம் அடைய முடியும்? ஒரு உன்னதமான சுகாதார சேவையினையும் மக்களுக்கு நாம் எவ்வாறு வழங்க முடியும்? இந்த சபையில் நான் தமிழன் என்ற இனத்து அடையாளத்துடன் நான் உரையாற்றவில்லை. எமது நாட்டின் அனைத்து மக்களினதும் சார்பிலேயே இங்கு உரையாற்றுகின்றேன். சுகாதார அமைச்சின் நடவடிக்கைகள் எமது நாட்டு மக்களின் உயிர் வாழும் உரிமையுடன் விளையாடக்கூடாது. அண்மை காலங்களாக அரசாங்க வைத்தியசாலைகளில் மருத்துவ கவலை இனங்களால் மரணம் சம்பவிக்கும் நிகழ்வுகள் அதிகரித்துக் கொண்டு வருகின்றது. மருத்துவத்துறையில் ஊழல், மோசடி, துஷ்பிரயோகம் பகிரங்கமாக உரையாடப்படுகின்ற விடயமாக இருக்கின்றது. அண்மை காலங்களில் இறக்குமதி செய்யப்பட்ட மருந்துகளில் தரமற்ற மருந்துகள், போலியான மருந்துகள் இறக்குமதி செய்யப்பட்டதாக பகிரங்கமாகவே மக்கள் மத்தியிலும் இந்த பாராளுமன்றத்திலும் உரையாடப்பட்டது. போலியான மருத்துவ நிறுவனங்கள் உருவாக்கப்பட்டு அவற்றின் ஊடாக மருந்துகள் இறக்குமதி செய்வதற்கு அனுமதி வழங்கப்பட்ட புதுமையும் எமது நாட்டில் நிகழ்ந்துள்ளது. நாடு இன்று பொருளாதார சிக்கல் சூழலில் சிக்கியுள்ள நிலைமையில் நாட்டின் அறகலை ஒன்று ஏற்பட்டு ஆட்சியாளர்கள் விரட்டப்பட்டுள்ள சூழ்நிலையிலும் கூட சுகாதார அமைச்சர் இன்னமும் துணிந்து ஊழல் செய்யும் இந்த கூட்டத்தினர் இருக்கின்றார்கள் என்றால் இந்த நிலைமையை நாம் தொடர விட வேண்டுமா? இல்லை, நமது நாட்டில் ஊழல் சகல துறைகளிலும் புரையோடி போயுள்ளது. அது சுகாதாரத்துறையிலும் இருந்துவிட்டு போகட்டும் என்று வாழாதிருக்க போகின்றோமா? இத்தகைய சுகாதாரத்துறை மாபியாக்களுக்கு எதிராக அரசு எடுக்க போகும் நடவடிக்கை என்ன? இன்று சுகாதாரத்துறை போதை வஸ்து கடத்தல் கும்பலனை விட மோசமான ஊழல் கும்பலினை கொண்டுள்ளது. இவர்களுக்காக நாம் எடுக்கப் போகும் நடவடிக்கை என்ன? இன்று அரச வைத்திய துறைக்கு சவாலாக தனியார் துறை சுகாதாரத்துறையில் ஆதிக்கம் செலுத்தி வருகின்றது. அரச வைத்தியத்துறை சார் உத்தியோகஸ்தர்களுக்கும் இதற்கு மறைமுகமாக தமது பங்களிப்பினை செய்து வருகின்றார்கள். இது ஒன்றும் இரகசியமல்ல. இன்று தனியார் துறையினர் அரச மருத்துவ உத்தியோகஸ்தர்களை தமது வலைப்பின்னலுக்குள் சிக்க வைத்துள்ளனர். தொழில்சார் ஒழுக்கம், தொழில்சார் தர்மம் இன்று சுகாதாரத்துறையில் நலிவடைந்து வருவதாகவே நான் உணர்கின்றேன். இதற்கு ஒரே ஒரு காரணம் மட்டும் கூறிக்கொள்ள விரும்புகின்றேன். இன்று அரச வைத்தியசாலைகளில் எத்தனை வீதம் இயற்கை பிரசவம் நடைபெறுகின்றது? அரச வைத்தியசாலைகளுக்கு பிரசவ மருத்துவ பரிசோதனைக்கு வரும் ஏழை பெண்கள் கூட தனியார் வைத்தியசாலைகளில் அறுவை சிகிச்சை செய்வதற்கு மறைமுகமாக ஊக்குவிக்கப்படுகின்றார்கள். இதனால் எத்தனையோ குடும்பங்கள் தமது சொத்துக்களை அடகு வைத்து தனியார் வைத்தியசாலைக்கு அறுவை சிகிச்சை மூலம் பிரசவத்தை பெறுவதற்காக செல்கின்றார்கள் என்பதை நாம் மறக்க முடியுமா? பல்வேறு நோய்களுக்காக அரச வைத்தியசாலைக்கு மருத்துவ பரிசோதனைக்கு வருபவர்கள் கூட மறைமுகமாக தனியார் வைத்தியசாலைகளில் வைத்திய ஆலோசனைகளை பெறுமாறு தூண்டப்படுகின்றார்கள். அதுவும் அரச உத்தியோகஸ்தர்களாக இருந்தால் அக்ரகாரா சுகாதார காப்புறுதி தொடர்பில் அவர்களுக்கு ஞாபகப்படுத்தி அவர்கள் தனியார் வைத்தியசாலைகளில் சிகிச்சை பெறுவதற்கு ஊக்குவிக்கப்படுகின்றார்கள். இவ்வாறு கூறுவதன் மூலம் எனது பாராளுமன்ற சிறப்புரிமையை நான் தவறாக பயன்படுத்தவில்லை. மாறாக சுகாதாரத்துறை இந்த நாட்டு மக்களுக்கு ஒரு சிறப்பான சேவையினை வழங்க வேண்டும் என்ற ஒரு ஆதங்கத்திலேயே இந்த உரையை ஆற்றுகின்றேன். இந்த நாட்டின் சுகாதாரத்துறை தொடர்பில் உரையாற்றும் போது நான் ஒன்றை மட்டும் குறிப்பிட விரும்புகின்றேன். மீளச் செலுத்த முடியாத கடன் சுமையில் இந்த நாடு சிக்குவதற்கு காரணம் நீங்களே. இந்த நாடு வங்குரோத்தாக சென்றதற்கு காரணமும் நீங்களே. இந்த நாட்டின் வளங்களை சூறையாடியவர்களும் நீங்களே. இந்த நாட்டு வளங்களை அந்நிய நாட்டிற்கு தாரை வார்த்தவர்களும் நீங்களே. இந்தியாவிற்கும் சீனாவுக்கும் இடையில் எமது நாடு ஆப்பிழுத்த குரங்காக சிக்கியிருப்பதற்கு காரணமும் நீங்களே. இவை எவற்றுக்கும் நாங்கள் பொறுப்பல்ல. மாறி மாறி ஆட்சி செய்த நீங்களே காரணமாகும். அமைச்சரை மாற்றி சுகாதாரத்துறை தொடர்பான பிரச்சனையை தீர்க்க முடியாது. சுகாதாரத்துறை தொடர்பான முறையான ஒரு தேசிய கொள்கை ஒன்று வகுக்கப்பட வேண்டும். இதில் சுகாதாரத்துறை சார் அனைவரையும் ஒருங்கிணைத்து அவர்களது ஆலோசனையை பெற்று அந்த தேசிய கொள்கை உருவாக்கப்பட வேண்டும். சுகாதார அமைச்சின் சகல நடவடிக்கைகளும் வெளிப்படை தன்மையானதாக இருக்க வேண்டும். அரசாங்க பருகை கொள்கைகளுக்கு அமைய அவை நடைபெற்ற அண்மை காலங்களில் சுகாதாரத்துறையில் அண்மை காலத்தில் அதிகமான ஊழல் மருந்து கொள்வனவில் நடைபெற்று பெறுவதற்கு காரணமே அவசரகால மருந்து தேவை என்று முறையான வருகை கொள்கைகள் கடைபிடிக்காமல் நேரடியாக மருந்துகள் கொள்வனவு செய்யப்பட்டவையே ஆகும். மருந்து தேவைகள் தொடர்பாக முறையான திட்டமிடல் செயற்பாடுகள் மேற்கொள்ளப்பட்டிருக்குமாயின் அவசரகால மருந்து கொள்வனவு என்ற தேவை எமக்கு ஏற்பட்டிருக்காது. அதன் மூலம் இடம்பெற்ற பெருமளவு ஊழலும் நடைபெற்றிருக்காது. சுகாதாரத்துறையை பற்றி சுகாதார அமைச்சை பற்றி தோண்ட தோண்ட புதையல் கிளம்பாது. மாறாக ஊழல்களும் குறைபாடுகளுமே கிளம்பும். எனவே ஊழல் மோசடிகளற்ற ஒரு சுகாதாரத்துறையினை வருங்காலத்தில் நாம் அனைவரும் ஒன்றிணைந்து கட்டியெழுப்ப வேண்டும். இது இன மத மொழி கட்சி பேதமற்ற ஒரு நடவடிக்கையாக இருக்க வேண்டும். நான் சுகாதாரத்துறையின் குறைபாடுகளை மட்டும் எடுத்து காட்ட விரும்பவில்லை. குறிப்பாக போராட்டங்களுக்கு மத்தியில் சுகாதாரத்துறை மீண்டெழுந்து நிற்க முயல்கின்றது. ஆனால் சுகாதாரத்துறை மாபியாக்கள் அதனை மீண்டெழ முடியாமல் தமது கைக்குள் அடக்கிக் கொள்ள முயல்கின்றனர். குறிப்பாக எனது பிரதேச சுகாதாரத்துறை தொடர்பான விடயங்கள் சிலவற்றை பதிவு செய்ய விரும்புகின்றேன். கிழக்கு மாகாணத்தில் ஒரே ஒரு போதனா வைத்தியசாலையான மட்டக்களப்பு போதனா வைத்தியசாலை திகழ்கின்றது. ஒரு ஆளுமையற்ற தலைமையின் மூலம் அதன் நிர்வாகம் நடைபெறுகின்றது. அங்கு நடைபெறும் பல்வேறு பிரச்சனைகளுக்கு காரணம் அதன் தலைமை நிர்வாகியாகும். முக்கிய துறைகளில் ஆளணி பற்றாக்குறை நிலவுகின்றது. மட்டக்களப்பு போதனா வைத்தியசாலையில் 5 சத்திர சிகிச்சை கூடங்கள், 4 அதிதீவிர சிகிச்சை பிரிவுகள், 1 அவசர சிகிச்சை பிரிவு இங்கு உள்ளது. இத்தனைக்கும் தற்போது மயக்க மருந்து நிபுணர் ஒருவரே இருக்கின்றார். கடந்த காலங்களிலே அங்கு 2 மயக்க மருந்து நிபுணர்கள் இருந்தார்கள். அதற்குரிய காடர் அங்கு இருந்தது. தற்போது அது ஒன்றாக குறைக்கப்பட்டுள்ளது. உண்மையிலேயே ஒரு போதனா வைத்தியசாலையிலே 5 சத்திர சிகிச்சை கூடங்கள், 4 அதிதீவிர சிகிச்சை பிரிவுகள் இருக்கும் போது 2 இருந்த காடர் மேலதிகமாக அதிகரிக்கப்பட வேண்டுமே தவிர அங்கு ஒன்றாக குறைக்கப்பட்டது என்ன காரணம் என்று எனக்கு தெரியவில்லை. சிசிடிவி ஸ்கேனிங் இயந்திரம் பழுதடைந்து பல காலங்களாகிவிட்டது. அது இன்னும் திருத்தப்படவில்லை. சில நேரங்களில் சிசிடிவி ஸ்கேனிங் சிகிச்சை தேவைப்பட்டவர்கள் இங்குள்ள தனியார் வைத்தியசாலைக்கு அனுப்பப்படுகின்றனர்.
உங்களுக்கு இன்னொரு 1 நிமிடம் இருக்கின்றது.
சிசிடிவி கிழக்கு மாகாணத்திலே அம்பாறையில் சிசிடிவி ஸ்கேன் இருக்கின்றது, கல்முனை வைத்தியசாலையிலே இருக்கின்றது, போதனா வைத்தியசாலையிலே போதிய அளவு அம்புலன்ஸ் வண்டிகள் இருக்கும் போது அவர்களை அந்த அந்த வைத்தியசாலைகளுக்கு அனுப்பாமல் தனியார் வைத்தியசாலைகளுக்கு அவர்களை அனுப்புவதற்கு அவர்கள் முயற்சிப்பது மிகவும் ஒரு கண்டிக்கத்தக்க விடயமாகும். கடந்த 21-10-23 முரக்கட்டான்சியினைச் சேர்ந்த சவுந்தரநாயகம் என்பவர் டிவி வருத்தத்துடன், காச நோய் வருத்தத்துடன் மட்டக்களப்பு வைத்தியசாலைக்கு வந்திருக்கின்றார். அவர் 23-10-2 அவரது நோய் அடையாளம் காணப்பட்டிருக்கின்றது. ஆனால் 30-10 வரைக்கும் ஒரு கிழமையாக அவருக்கான சிகிச்சை அளிக்கப்படவில்லை. அதற்கு அந்த மட்டக்களப்பு வைத்திய போதனா வைத்தியசாலையில் இருக்கும் நிர்வாக ஊழல் தான் காரணமாக இருக்கின்றது. அந்த வார்டிற்கு பொறுப்பாக இருப்பவர் சுகாதார அமைச்சிலே இங்கு இருக்கும் ஒரு உயர் அதிகாரியின் உறவினர் என்ற காரணத்தினால் போதனா வைத்தியசாலையின் பணிப்பாளர் அவர்கள் அவருக்கு எதிராக நடவடிக்கை எடுக்க முடியாமல்
நேரம் முடிந்துவிட்டது.
எனவே அந்த நிர்வாகம், மட்டக்களப்பு போதனா வைத்தியசாலையின் நிர்வாகத்தை பற்றி நான் கடந்த வருடம் டிசம்பர் மாதம் சுகாதார அமைச்சுக்கும் அமைச்சருக்கும் செயலாளருக்கும் அங்குள்ள சீர்கேடுகளை பற்றி கடிதம் மூலம் தெரிவித்திருந்தேன். ஆனால் ஒரு வருடமாகிவிட்டது, இன்று வரை அங்கு என்ன விடயமாக என்ன நடந்தது என்பது கூட தெரியவில்லை. பொது சுகாதார பரிசோதனைகள் சம்பந்தமாகவும் நீங்கள் கொஞ்சம் கவனத்தில் எடுக்க வேண்டும். அது மாத்திரமல்லாமல் தற்போது வைத்தியர்கள் பற்றாக்குறையாக இருக்கின்றது. ஆயுர்வேதத்திலே வைத்திய பட்டம் முடித்தவர்கள் 1800 மேற்பட்டவர்கள் இந்த நாட்டிலே வேலையாற்றி இருக்கின்றார்கள். அவர்களையும் கவனத்தில் எடுக்க வேண்டும். கிட்டத்தட்ட இந்த நாட்டிலே 100 வைத்தியசாலைகள் மூடப்படும் நிலையில் இருக்கின்றது. ஏனென்றால் வைத்திய நிபுணர்கள் வெளியேறுகின்றார்கள். அமைச்சர் கூட தன்னுடைய பேச்சிலே அதை ஒத்துக்கொண்டிருக்கின்றார். 40 வைத்தியசாலைகள் மூடப்பட்டிருக்கின்றது. அது வடகிழக்கிலும் பாதிக்கின்றது. இது மக்களது குறையல்ல, அரசாங்கத்தின் வரி விதிப்பு வைத்திய நிபுணர்களை அவர்களது தரத்திற்கு கவனிக்காமல் விட்டதன் காரணமாகத்தான் அவர்கள் இன்று வெளியேறி செல்கின்றார்கள். இந்த நாட்டிலே ஒரு ஒழுங்கான நிர்வாகம் நடைபெறுவதாக நான் அறியவில்லை. ஏனென்றால் கடந்த காலங்களிலே என்ன நடந்து கொண்டிருக்கின்றது? இன்று பொலிஸ்மா அதிபர் கூட பொலிஸ்மா அதிபராக நியமிக்கப்பட்டிருக்கின்றார். ஒரு நிரந்தர பொலிஸ்மா அதிபரை அரசியல் அமைப்பு மூலமாக ஒரு போலீஸ்மா அதிபரை நியமிக்கக்கூடிய நிலை கூட இல்லை. மட்டக்களப்பிலே கடந்த வாரம் பலர், 10 மேற்பட்டோர் பயங்கரவாத தடுப்பு சட்டத்திற்குள் கைது செய்யப்பட்டிருக்கின்றார்கள். எனக்கு தெரிந்த ஒரு பையன் ஒரு கேக் கடையிலே வேலை செய்திருக்கின்றான். அந்த கேக்கை வித்ததற்காக வாங்கியவர் அந்த கேக்கை கொண்டு சென்று வேலுப்பிள்ளை பெறுவார் என்று பேரழுதியிருக்கின்றார். போலீசார் அந்த பேக்கரிக்கு சென்று சிசிடிவி கேமராவை ஆராய்ந்திருக்கின்றார்கள். அந்த பையன் கேக்கை மாத்திரம்தான் கொடுத்திருக்கிறான், எழுதி கொடுக்கவில்லை. அவன் அந்த கடையில் வேலை செய்த குற்றத்திற்காக அவன் இன்று பயங்கரவாத தடுப்பு சட்டத்திற்குள்ளே கைது
செய்யப்பட்டிருக்கிறான்.
பரமேஸ்வரன் மோட்சீஸ்வரன் என்கின்ற பையன். அது மாதிரி ஜனநாயக போராளிகள் கட்சி தமிழீழ விடுதலை புலிகளில் இருந்து பிரிந்து வந்து ஜனநாயக பாதையிலே இன்று பயணிக்கும் ஒரு கட்சியின் உபதலைவர் நகுலேஷ் அவர்கள் பயங்கரவாத தடுப்பு சட்டத்துக்குள்ளே கைது செய்யப்பட்டிருக்கிறார். அவர் செய்த குற்றம் இந்த நாட்டிற்காக, எங்களது தமிழ் மக்களுக்காக இறந்த மாவீரர்களின் தாய் தகப்பனை கௌரவித்த குற்றத்திற்காக அவர் பயங்கரவாத தடை சட்டத்துக்குள்ளே கைது செய்யப்பட்டிருக்கின்றார். இப்படியே செல்லுமாக இருந்தால் இந்த நாடு அழிந்து போகும்
என்பதும்
இல்லை. நன்றி.
தேங்க்யூ வெரி மச். எஸ் ஆனரபிள் ரிஷாத் பாதுதீன்.
ஆனரபிள் மினிஸ்டர், மம மகே உப்பன்கம மன்னாரம தாராபுரம் ஏ கவையை சென்ட்ரல் டிஸ்பென்சரிக்கா திபுனா ஏ வட்டையும் இன்னும் துப்பத் மினிஸு பாவச்சுக்கிறா ஏக இந்த மாதிரி கி தாராபுரம் கீழ கம்மானே ஏக்கு இன்ன டாக்டர் ரிசைன் வேலை ஆஸ்திரேலியாக்கு இல்லை இன்னே அழுத் பெச்சு தான கொட்டே ஏக்கே அத்துல் வேலை நேலு ஏக்க நிலதாரருக்கே வராதா கேமையா எனக்கொட்டே இன்ஃபார்ம் கரண்டோனு இன்சா கருணாக்கர்லா ஏக்க டாக்டர் ஏக்கனே இக்கட பத்தர்லா திண்டக்கெல்லாம் இல்லைனவா இவகே தவ தெகாத்தியனவா நாடியக்கு இங்கே என்ன கருமா அமத்துமா සම්මාන්දුරේ ලක්ෂයකට
වැඩි ජනතාවක් Honorable Minister, do you want to respond to this?
Yeah.
Yeah, okay.
ලක්ෂයකට වැඩි ජනතාවක් ඉන්න හොස්පිටල් බේස් හොස්පිටල් එකක්. එහේ since 2017 දැන් කාඩ ක්‍රියේට් කරලා තියෙනවා accountant position එකට කවුරුත් අද වෙනතුරු පත් කරලා නැහැ. ඒක කරුණා කරලා ඔබතුමා ඒකට උදව් කරන්න කියලා ඉල්ලනවා. ඒ වගේම මන්නාරම හොස්පිටල් ලක්ෂ දෙකක් ජනතාව ඉන්න ඩිස්ත්‍රික් හොස්පිටල් ඩිස්ත්‍රික්කෙම ඉන්න නම්බර් පළවෙනි හොස්පිටල් එක. ඒකට සීටී ස්කෑනර් එකක් නැති නිසා ඒ ඉන්න ලෙඩ ඔක්කොම එවනවා යාපනයට. එක එක්කෙනෙක් යනකොට ගොඩාක් වීදමක් එනවා.
ඒ නිසා ඉන්දියාව
හරි එහෙම නැත්නම් කොයි දරේ ආධාරයක් හරි අරගෙන ඔබතුමා ඒක
ඉල්ලීමක්
කරනවා. පළවෙනි කරුණු දෙක පිළිබඳව අපි අවධානය යොමු කරන්න පුළුවන් කාරණයක් සීටී ස්කෑන් එක පිළිබඳව අපි අවධානය යොමු කරන ඉදිරි කාලේ මුදල් ප්‍රතිපද ලැබෙන විදියට.
Thank you very much. Honorable Harini Amarasuriya, you have 13 minutes.
Thank you. ගරු සභාපතිතුමනි මේ වැදගත් මාතෘකාව යටතේ විවාදයට සම්බන්ධ වෙන්න කාලය ලබා දීම පිළිබඳ ස්තුතිවන්ත වෙනවා. ඇමතිතුමා කියපු පරිදි සෞඛ්‍ය කියන්නේ අපේ රටේ අත වශයෙන්ම දීර්ඝ ඉතිහාසයක් තියෙන සහ ජනතාවට විශාල සේවාවක් දෙන අත්‍යවශ්‍ය ක්ෂේත්‍රයක් කියන එක අපි සියලු දෙනාම පිළිගන්නවා. අවාසනාවකට මේ පහුගිය කාලය තුළ සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ වන ආයතන ගණනාවක් පිළිබඳ ජනතාවගේ විශ්වාසය බිඳවැටීම නිසා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැන් අවදානම් රාශියකට මුහුණ දෙනවා. විශේෂයෙන්ම සෞඛ්‍ය පද්ධතිය එක්ක ජනතාවට සම්බන්ධ වෙන්න නම් සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳවත් එහි සේවාව කාර්ය මණ්ඩලය සහ ආයතන පිළිබඳ විශ්වාසය ඇතිවීම අතිශයින්ම වැදගත් දෙයක්. නමුත් මේ පහුගිය කාලය තුළ විශේෂයෙන්ම ආයතනික ව්‍යූහය තුළ ආයතනික ව්‍යූහය පිළිබඳ විශ්වාසය බිඳවැටීම නිසා බරපතල ප්‍රශ්න රාශියක් සහ ජනතාව තුළ මෙතෙක් කල අර ලංකාවේ තිබ්බ නිදහස් සෞඛ්‍ය සේවය පිළිබඳ තිබ්බ පැහැදීම දුර්වල වෙලා කියන එක මං හිතන්නේ අපිට පිළිගන්න වෙනවා. මේකට විශේෂයෙන්ම මේ පහුගිය වසර දෙක කාලය තුළ NMRA සහ එවැනි ආයතන තුළ ඇති වෙලා තියෙන ප්‍රශ්න මේකට බලපාලා තියෙනවා. දැන් අපි දන්නවා මේ කාලය තුළ බැලුවොත් අත වශයෙන්ම කෝපා කමිටුවෙත් මේක පිළිබඳ විශේෂ විමර්ශනයක් කරනකොට ඉතාමත්ම පැහැදිලි 2022-23 වර්ෂවල අමුතු විදියේ ක්‍රියාකාරකම් රාශියක් මේ NMRA එක තුළ සිද්ධ වෙලා තියෙනවා කියලා. ඉතින් මම ඇමතිතුමාගෙන් විශේෂ ඉල්ලීමක් කරනවා මේ කාලය තුළ සිද්ධ වෙච්ච දේ පිළිබඳ පොඩ්ඩක් ඔයලා බලන්න කියලා. මොකෝ කාලයක් තිස්සේ පැවති ප්‍රශ්නයක් තමයි. නමුත් ඒක පීක් එකකට ගිහිල්ලා තියෙනවා කියන එක ඉතාමත්ම පැහැදිලි. සහ ඒ විමර්ශනය තුළ අපිට හෙළිදරව් වෙච්ච කරුණු තමයි නිකන් දැන් ඒ ක්‍රමවේද වුණත් හැදෙන්නේ දූෂණයට උපකාර කරන විදියට. එතකොට ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළ තියෙන ඩිලේස් ගත්තා. දැන් සමහර ඒ ප්‍රොකියුමන්ට් ඒවට මාස 7ක කාලයක් ගිහිල්ලා තියෙනවා. ඒක මම හිතන්නේ පිළිගන්න පුළුවන් තත්ත්වයක් නෙවෙයි. නමුත් ඒක ප්‍රශ්න කරනකොට හේතු තියෙනවා ඒ මාස 7ක් යන්නේ කියලා. නමුත් ඒ හේතුත් මේ ක්‍රමය මේ විදිහට දූෂණයට ව්‍යුත්ත කරන්නම හදාගත්ත ක්‍රමයක් කියන එක ඉතාමත්ම පැහැදිලි. ඉතින් මම හිතන්නේ මෙතන ඒ පත් කරපු නිලධාරීන් පිළිබඳත් එවැනි ප්‍රශ්න රාශියක් තියෙනවා. අපි සතුටු වෙනවා ඇමතිතුමා ඒක ගැන මෙතෙක් කල් ගත්ත අවධානය. හැබැයි අපි යෝජනා කරන්නේ මේ පිළිබඳ ඉතාමත්ම හොඳ පරීක්ෂණයක් සහ වැරදි කරපු අයට තරාතිරම බලන්න නැතුව මේකට යම්කිසි ක්‍රියාවක් ගන්න කියලා නැත්තම් මේ ආයතන පිළිබඳ තියෙන විශ්වාසයත් ඒ වගේම මේ ක්‍රියාවලිය පිළිබඳ තියෙන විශ්වාසයත් ගැන බරපතල ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. ඒ වගේම තමයි ගරු ඇමතිතුමා SLMC එක පිළිබඳත් මේ වෙලාවේ තියෙන ප්‍රශ්න මම හිතන්නේ ඒක අතිශයින් හානිදායකයි සෞඛ්‍ය ක්ෂේත්‍රයට. විශේෂයෙන්ම මාධ්‍ය තුළ යන ප්‍රචාර මෙවැනි දේවල් තුළින් SLMC වගේ ආයතනවල තිබිය යුතු ගරුත්වයට විශාල ඒ සහයවැයි ස්වාධීනව ක්‍රියාත්මක වෙන්න තියෙන අවකාශයට බලපෑමක් සිද්ධ වෙනවා. ඉතින් මම අපි ඉල්ලීමක් කරන්නේ මේ මේ ආයතනික පද්ධතිය පිළිබඳ විශ්වාසය නැවත ගොඩනැගීමට මැදිහත් වෙන්න කියන එක තමයි. අනිත් එක තමයි මේ අපි හැමෝම කතා කරන මේ වෘත්තිකයන්ගේ රටෑම තුළ මේ බ්‍රේන් ඩ්‍රේන් එකත් එක්ක සෞඛ්‍ය ක්ෂේත්‍රයට ඇති වෙලා තියෙන ප්‍රශ්නේ මේ වැටු දීමනා පවනක් නෙවෙයි. අපි නම් හිතන්නේ මේ සමස්ත පද්ධතිය ගැනම තියෙන කලකිරීම. සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ වැඩ කිරීමේදී මුහුණ දෙන්න සිදුවෙන අභියෝග, හරියට ඖෂධ නැතිකම, ඉක්විප්මන් නැතිකම, මේවත් බලපාලා තියෙනවා මේ බ්‍රේන් ඩ්‍රේන් එකට. ඉතින් ඒවා පිළිබඳත් මම හිතන්නේ අවධානය ගන්න අවශ්‍යයි. අපි වෛද්‍යවරුන් ගැන කතා කරන නමුත් ටිකක් අඩුවෙන් කතා කරන මාතෘකාව තමයි හෙදියන් රට යන. දැන් මේ වෙනකොට හෙදියන් 1500ක් පමණ විදේශගත වෙලා තියෙනවා. සියලුම ඒ විධිමත් ක්‍රමයටත් අවිධිමත් ක්‍රමයටත් අපි හෙදියන් එකතකින් රටින් යවන්න සැලසුම් කරගෙන යනවා මේ විදේශ විනිමය ලබා ගන්න. නමුත් මේක කරනකොට අපේ සෞඛ්‍ය පද්ධතියේ අවශ්‍යතාවය ගැනත් හිතන්න වෙනවා. සෞඛ්‍ය පද්ධතිය අවශ්‍යතාවය සහ රටට විදේශ විනිමය සඳහා මේගොල්ල පිටරට යවන එක තුල යම්කිසි තුලනයක් තියෙනවා. අපිට නම් හිතන විදිහට රටේ අවශ්‍යතාවය ප්‍රමුඛතාවය වෙන්න ඕනේ. එතකොට මේ අන්දමින් දැන් ගිය අයවැය තුළ නර්සිං යුනිවර්සිටි එකක් ගැන කතා කරා. නමුත් ඒකට මොකද්ද සිද්ධ වුණේ කියන එක ගැන කිසි සාකච්ඡාවක් නැහැ. බොහොම සතුටු වෙනවා ඇමතිතුමා PGIM එක ගැන ඔබගේ අදහස් දැක්වීමේදී ඉදිරිපත් කරපු එක ගැන. මම ඉල්ලා සිටිනවා ටිකක් හොයලා බලන්න PGIM එකට වෙන් කළ තියෙන මුදල් ප්‍රමාණය පිළිබඳ. මේ වෙනකොට විශ්වවිද්‍යාල පද්ධතියේ පශ්චාත් උපාධි ආයතනවලට මුදල් කප්පාදුවක් කරලා තියෙන්නේ. මම හිතන්නේ ඒක වෛද්‍ය ක්ෂේත්‍රයට බරපතල ලෙස බලපාන එකක් සහ එසේ නොවිය යුතුයි. ඒ වගේම මේ බෙහෙත් හිඟයත් උපකරණ හිඟයත් නිසා ඇති වෙලා තියෙන ප්‍රශ්න නැවත වතාවක් අර බ්‍රේන් ඩ්‍රේන් එකටත් සම්බන්ධයි කියලා අපි හිතනවා. උදාහරණයකට පහුගිය මාස දෙක තුල ලැප්‍රොස්කෝපි එන්ඩොස්කෝපි ප්‍රොසීඩියර්ස් තවදුරටත් කෙරෙන්නේ මේ පැරාසේෆ් කියන කෙමිකල් එක. මේවා සුද්ධ කරන්න පාවිච්චි කරන කෙමිකල් එක මේ අවේලබල් නැති නිසා. ඉතින් මේවානි තත්ත්වයක් තුළ අපේ ලේසියෙන් කරන්න පුළුවන් ප්‍රොසීඩියර්ස් අපේ සාමාන්‍යයෙන් අපේ පබ්ලික් හෙල්ත් සර්විස් එකේ කරන දේවල් කිරීමට නොහැකි වෙලා තියෙනවා. විවිධින් විට දැකලා තියෙනවා පිළිකාරෝහලේද ළමාරෝහලේද අපීල්ස් යවනවා මිනිස්සුන්ට ඩොනේට් කරන්න කියලා. මේක හොඳ තත්ත්වයක් නෙවෙයි. ඩොනේෂන්ස් වලිනුයි ආධාරවලිනුයි මේවැනි රෝහල් පවත්වාගෙන යෑම කියන එක විශාල බලපතල ප්‍රශ්නයක්. ඉතින් මේ වගේ දේවල් වලට මම හිතන්නේ මේ ඉක්විප්මන්ට් සහ ඉක්විප්මන්ට් නැතිවීම තුළින් මූලික දේවල් නැතිවීම තුළින් බේසික් ප්‍රොසීඩියර්ස් ටික හරියට කරගන්න බැරි වීම ගැනත් අපේ අවධානය යොමු විය යුතුයි. තවත් එකක් ගරු ඇමතිතුමා, අපි වැඩිය කතා කරන්නේ නැති ක්ෂේත්‍රයක් අපි සෞඛ්‍ය ගැන කතා කරනකොට මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රය කියන එක. ඔබතුමා සයිකියාට්‍රිස්ලගේ හිඟකම ගැන කතා කරා. නමුත් අපේ පද්ධතිය තුළ තියෙන්න ඕනේ සයිකියාට්‍රික් ඉන්ටර්වෙන්ෂන් එකකට එහා ගිය අප්‍රෝච් එකක්. ඒ කියන්නේ මම හිතන්නේ ගෝලීය වශයෙන් වුණත් බෙහෙත් පවනක් බෙහෙත් වලින් ට්‍රීට් කරන හෝ ආයතනගත වීම විතර ඒ අප්‍රෝච් එක නෙවෙයි අපිට තවදුරටත් අවශ්‍ය වෙන්නේ. ඊට වඩා සයිකෝ සෝෂල් අප්‍රෝච් එකක්, මෙන්ටල් හෙල්ත් කියන එක පුළුල් ලෙස දැකලා උපදේශනය මෙවැනි දේවල් පිළිබඳවත් අපේ මැදිහත් වීම තිබිය යුතුයි. එතෙන්දි විශාල බලපතල ප්‍රශ්නයක් තමයි මේවා පිළිබඳ අපිට ඇත්තටම ව්‍යුහාත්මකව අපිට තියෙන ගැටලු. උපදේශනයට කවුන්සලර්ස්ලට සයිකෝ සෝෂල් වර්කර්ස්ලට අපේ පද්ධතිය තුළ තැනක් නැහැ. ඒක ඒ කාඩ පොසිෂන්ස් උත් නැහැ. ඒව හරියට නිල වශයෙන් පද්ධතියට ඉන්ටිග්‍රේට් වෙලාත් නැහැ. එතකොට තාම අපිට තියෙන්නේ හරිම අර බෙහෙත් දෙන ආයතනගත කරන අර සයිකියාට්‍රික් මෙඩිකල් අප්‍රෝච් එකක්. මේක තවදුරටත් ලෝකය තුළ පිළිගන්නේ එක නෙවෙයි. සයිකියාට්‍රික් සර්විස් එකේන්නේ එක ඒ මෙන්ටල් හෙල්ත් සර්විස් එකේ එක කොනක. නමුත් ඊට වඩා පුළුල් එකක් මේකේ තියෙනවා. මේක මේ වෙලාවේ හරිම වැදගත් වෙන්නේ අපේ ශ්‍රේෂ්ඨ ගණනාවක මෙතන අර්බුද රාශියක් මතුවලා තියෙනවා. අපි දන්නවා අපේ පාසල්වල මේකේ වැඩි වමනාවක් තියෙනවා. විශේෂයෙන්ම කොවිඩ් වලින් පස්සේ සිද්ධ වෙලා තියෙන තත්ත්වේ මානසික කඩාවැටීම, අධ්‍යාපනය තුල හිරවීම, අධ්‍යාපනයේ කඩාවැටීම හරහා දරුවන් ඉතාම කුඩා වයසේ ඉඳන් දරුවන් ආතතියින් වලට මුහුණ දෙනවා. ડિප්‍රෙෂන් වගේ දේවල් ගැන සෙල්ෆ් හාම් වෙන දේවල් දැන් වාර්තා වෙනවා වැඩි. මේවා නමුත් බෙහෙත් වලින්ම ට්‍රීට් කරන සයිකියාට්‍රික් ඩිසෝඩර්ස් තත්ත්වයට වර්ධනය වෙන්න කලින් කරන්න බොහෝ දේවල් තියෙනවා. නමුත් අපේ ස්කූල් පාසල් මට්ටමේ මෙන්ටල් හෙල්ත් සර්විස් එකක් හරියට නැහැ. අපේ කමියුනිටි බේස් මෙන්ටල් හෙල්ත් සර්විස් එකක් හරියට නැහැ. අපි දන්නවා ගෘහස්ත හිංසනය කියනක හරියට වැඩි වෙලා තියෙනවා, වැඩිහිටි හිංසනය වැඩි වෙලා තියෙනවා, ළමා හිංසනය වැඩි වෙලා තියෙනවා, ඒ වගේම ඇඩික්ෂන් කියන එක පිළිබඳවත්. මේ සියල්ලම අපිට මීට වඩා මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රය දියුණු කරන එකත් ශක්තිමත් කිරීමත් මං හිතන්නේ මේ වෙලාවේ ප්‍රමුඛතාවයක්. මේ තියෙන සමාජ ආර්ථික ගැටලු නිසා ඇති වෙලා තියෙන තත්ත්වයක් තුළ අපිට මේක නිකන් බෙහෙත් වලින්ම සුව කළ හැකි හෝ කායික සුවය ගැන විතරක් හිතන්න පුළුවන් තත්ත්වයක් අපිට තවදුරටත් නැහැ. එතුමා කතා කරා මැල් නියුට්‍රිෂන් ගැනත්, අපේ ආහාර අනාරක්ෂිත භාවය නිසා ඇති වෙලා තියෙන තත්ත්වය ගැන. ඒකේ දියුණුවක් තියෙන එක වර්ධනයක් වෙලා තියෙනවා නම් ඒක ඉතාමත්ම හොඳ තත්ත්වයක්. නමුත් මම යෝජනා කරනවා අපේ ජාතික තලයේ තියෙන දත්ත පමණක් නෙවෙයි, මේකේ තියෙනවා වේරියන්ස්, ලොකු ඩිෆරන්ස් එකක් අපි රීජනලි බැලුවොත්. Those specific areas have to be also addressed. I think the estate sector, certain age groups, certain socio-economic groups may need special attention. So the national statistics don't always tell us the right picture, and we need to target these interventions much more scientifically and much more with sensitivity to the local conditions also. In this regard, there's one issue that is still outstanding. ඒක මෛත්‍රී පෝෂ පිළිබඳ ප්‍රශ්නය මම හිතන්නේ තාම හරියටම විසඳිලා නැහැ. ලැබිලා තියෙන තොරතුරු අනුව වයස 3ට අඩු දරුවන්ට තාම ලැබෙන්නේ නැහැ. ඉතින් මම හිතන්නේ ඒකත් අපි මැදිහත් විය යුතු දෙයක්. මොකද ඒක තමයි තීරණාත්මක වයස්
කණ්ඩායමක්.
තීරණාත්මක වයස් කණ්ඩායමක්. ඒක ගැනත් අපේ මම හිතන්නේ ත්‍රිපෝෂ කියන එක අපි මෙච්චර කාලයක් ඉතාමත්ම හොඳින් කරගෙන ගිය ව්‍යාපාරයක්. ඒක මේ විදියට ඉන්ටරප්ට් වෙච්ච එක ලොකු අපරාධයක්. අවසාන වශයෙන් ගරු ඇමතිතුමා, ආයුර්වේද ශාස්ත්‍ර පිළිබඳවත් කරුණු රාශියක් තියෙනවා මතු කරන්න. මම හිතන්නේ මේ වෙලාවේ අපිට පිළිගන්න වෙනවා මේ ආර්ථික අර්බුදය තුළ අපේ රාජ්‍ය සෞඛ්‍ය සේවයට ඩිමාන්ඩ් එක වැඩි වෙලා තියෙනවා. එතන කතා කරා බෝ නොවන රෝග තමයි අපේ දැන් මූලික ප්‍රශ්නේ. එතන ආයුර්වේද සහ මේ විකල්ප ක්‍රමවලට විශාල මැදිහත් වීමක් කරන්න පුළුවන් ශාස්ත්‍රයක්. ඒක අපි මීට වඩා ආරක්ෂා කරන්න ඕනේ, දියුණු කරන්න ඕනේ. දැනට වුණත් ඇත්ත වශයෙන්ම බැඳවා ගැනීම හරියට සිද්ධ වෙලා නැහැ. වේකන්සීස් හරියට පිරවිලා නැහැ. බොරැල්ල, රාජගිරිය තියෙන එවැනි ස්ථානවලට ගියොත් පාවිච්චි නොවන බිල්ඩින්ග්ස් තාම තියෙනවා. ඒවයි සෙනග ඉන්නවා. හැබැයි වේකන්සීස් ඩොක්ටර්ස්ලගේ වේකන්සීස් නිසා අවශ්‍ය ප්‍රතිකාර කරන්න අවශ්‍ය පහසුකම් නැති නිසා ඇත්තටම දෙන්න පුළුවන් සර්විස් එක උපරිමයට දෙන්න බෑ. ඒක විශාල අපරාධයක්. මම හිතන්නේ අපේ රටේ හොඳට දියුණු කළා ඇත්ත වශයෙන්ම මේක අපිට ආදායම් ලබා ගන්න පුළුවන් ශාස්ත්‍රයක් බවට පත් කර ගන්න පුළුවන් පොටෙන්ෂල් එකක් තියෙන මේ තියෙන එකක්. නමුත් කාලයක් තිස්සේ මේකට අවධානය නොදීමත්, දැන් අපි අවුරුද්දකට මම හිතන්නේ ස්ටුඩන්ට්ස්ලා 700ක් විතර යුනිවර්සිටීස් වලට බඳව ගන්නවා. නමුත් ඒ හා සමානව ඔවුන්ට පොසිෂන් සම්බ වෙන්නේ නැහැ. පුද්ගලික ශාස්ත්‍රයේ වුණත් ඔවුන්ගේ රැකියා අවස්ථා හරිම අවිනිශ්චිතයි. කිසිම සිකියුරිටි එකක් නැහැ. එතකොට කෙටි කාලයකට වැඩි මුදලක් හම්බුණත් ඔවුන් තාම බලාපොරොත්තු වෙන්නේ රජයේ සේවයට එන්න කියලා. ඒක අසීමිත ලෙස අපිට රජයේ සේවය වැඩි කරන්න බැරි වුණත් අඩුම තරමේ පුද්ගලික ශාස්ත්‍රයේ මීට වඩා නිශ්චිත සිකියෝ එම්ප්ලොයිමන්ට් එකක් ලබා ගන්න කොහොමද මේක දියුණු කරන්න ඕනේ කියන එක ගැන අපිට හිතන්න වෙනවා. මේ ශාස්ත්‍රය තුලත් පර්යේෂණය පශ්චාත් උපාධි
දක්වා
මේවා ගැනත් අපි හිතන්න ඕනේ. මොකද මම හිතන්නේ විශේෂයෙන් මේ වෙලාවේ ආයුර්වේද ඒ විකල්ප ක්‍රමවලට සහ අපි මේ වෙලාවේ මුහුණ දෙන ප්‍රශ්නවලට මේ සිස්ටම් එක තුල අපිට බොහොම උත්තර බොහොමයක් තියෙනවා මේක තුල. ඒ නිසා ඒකට මීට වඩා අවධානය ලැබිය යුතුයි කියලා අපි කියන. අවසාන වශයෙන් ගරු ඇමතිතුමා, මම ගිය අවුරුද්දේ මං සෞඛ්‍ය විවාදේ මම තමා මැදිහත් වුණේ. මම බලනකොට මම මේ ඉෂුස්ම තමා ඒ අවුරුද්දේ කළා තියෙන්නේ. ගරු මේක ගැන මම ඉතාමත්ම දුක් වෙනවා. මොකෝ ඒ කියන්නේ අවුරුද්දක් තිස්සේ අපි මේ ප්‍රශ්නම තමා මුණ දීලා තියෙන්නේ. මම බලාපොරොත්තු වෙනවා ඔබගේ කාලේ මේවට යම්කිසි උත්තර ටිකක් ලැබෙයි කියලා. බොහොම ස්තුතියි.
Honorable Minister,
briefly answer her certain queries. අපි මේ ත්‍රිපෝෂ වැඩසටහනට නැවත කැබිනට් අනුමැතිය ලබා ගත ගිය සතිය ගරු මන්ත්‍රීතුමිය ලබන මාසෙදලා අපිට දෙන්න පුළුවන් ත්‍රිපෝෂ අවුරුදු පිටට දරුවන්ට දෙවැනි කන්ද පැරසිටික් ඇසිඩ් අපි මිලදී අරගෙන තිබෙනවා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙන් ඒකත් ලබන සතියේදලා අපිට බෙදාහරින්න පුළුවන්. As you correctly mentioned about the disparities between national data and the regional data, yes, we agree. New Orleans district is one of the worst affected areas in relation to malnutrition. But we are looking at those specific areas to see how best we could address certain grievances of the children of those areas. Thank you.
ගරු රෝහිත වේගුණවර්ධන මහත්මයා ඔබතුමාගේ විනාඩි 17ක කාලයක් තියෙනවා.
ගරු මුලාසනේ ගරු මන්ත්‍රීතුමනි,
ගරු රෝහිත ගුණවර්ධන මහත්මයා දැන් පුටුව ඔබතුමාගේ ආසනේ මාරු වෙලා වාඩිලා
තියෙනවා.
හරි.
ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. අද විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැහිශීර්ෂයේ වෙනුවෙන් මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන්, එවැගේම අපේ නව අමාත්‍යතුමා වෛද්‍යවරයෙක් හැටියට මේ අමාත්‍යාංශයේ අමතිවරයා හැට වැඩභාර ගැනීම, එවැගේම එහි රාජ්‍ය අමාත්‍යතුමිය අපේ රමේෂ් පතිරණ ඇමතිතුමා වගේම අපේ සීතාරම්පල රාජ්‍ය අමාත්‍යතුමිය සිසිර ජයකුඩි අමාත්‍යතුමාට සුබපතනවා. මේ 2024 වර්ෂයේ නිරෝගිමත් පරපුරක් හදන්න, මේ රටට නිරෝගිමත් සමාජයක් බිහි කරන්න ඔබට ඒ වගකීම ඉටු කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ගරු මූලාසනේ අපේ මන්ත්‍රීතුමනි, මම එක දෙයක් මේ අපේ අමාත්‍යාංශයේ වැහිශීර්ෂයේ ඉඳලා මතක් කරන්න ඕනේ. මේක මේ පොදු ප්‍රශ්නයක්, මේ පාර්ලිමේන්තුවට බලපාන. දැන් පුරාසනයේ ඉන්න ගරු මන්ත්‍රීතුමාටත් හුඟක් වෙලාවට මම දැකලා තියෙනවා මේ පාර්ලිමේන්තුවේදී තමන්ට ලැබෙන වෙලාව විනාඩි 15ක් වෙන්න පුළුවන්. හැබැයි හවස් වෙනකොට එක විනාඩි 8කට 6කට සීමා වෙනවා. ඔබතුමාගේ තරද සාක්ෂිය මේ ගැන දන්නවා. ගරු මුලාසන මන්ත්‍රීතුමනි, මේ අයවැය යෝජනාව කියලා කියන්නේ මේක විපක්ෂයේ විවාදයක්. විපක්ෂයේ විසින් තමයි මේ විවාදය ගෙනියන්නේ. මෙතන මේ කාරක සභා අවස්ථාවල් වලදී අපි දකිනවා පාර්ලිමේන්තුව පටන් ගන්න උදේ 9ට, පෙරවරු 9ට, 9:30ට. පෙරවරු 9:30ට පටන් ගන්න වාචික ප්‍රශ්න වලට පිළිතුරු දීම පැය භාගයක් තියෙනවා. ඒතර උදේ 10ට පාර්ලිමේන්තුවේ වැහිශීර්ෂය සම්බන්ධයෙන් ඒ අමාත්‍යාංශයේ විවාදය ආරම්භ කරන්න ඕනේ. ගරු මන්ත්‍රීතුමනි, මේ විවාදේ 11 වෙනි මාසේ 14 වෙනිදා පටන් ගන්නවා. ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමාට මේක හොඳට වැදගත්. ඒ 14 වෙනිදා පටන් ගන්න දවසෙත් විවාදේ ආරම්භ කරලා තියෙන්නේ 11ට. පැයක් පරක්කුයි. ඊට පස්සේ 13 වෙනිදා 10:50කට විනාඩි 51ක් පරක්කුයි. හැමදාම පැයක් විනාඩි 45ක් විනාඩි 50ක් පැයකමාරක් මේ විවාදය පරක්කු වෙලා තියෙනවා. ඒතර මේ විවාදය කියලා කියන්නේ මේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෙනුවෙන් ඒ ගැන කතා කරන්න තියෙන වෙලාව. ආණ්ඩුව, විපක්ෂයේ මන්ත්‍රීවරුන්. දැන් හොඳ දෙයක් වෙනවා ගරු මන්ත්‍රීතුමනි. මොකද්ද ඒ? ඊයේ දවසේ හරියටම 10ට විවාදය පටන් ගන්නවා. ප්‍රවාහන, නාගරික සංවර්ධන, නිවාස සංවර්ධන එකේ විවාදය 10ට පටන් ගන්නවා. මොකද හේතුව? විපක්ෂ නායකතුමා සභාව ගැබේ නැත. මේ බලන්න, මේවා මේ මා සාක්ෂි ඇතුව කියන්නේ. විපක්ෂ නායකවරයා අපේ ජෝන්සන් ඇමතිතුමා, ජේෂ්ඨ ඇමතිවරයා, හිටපු අපේ ජනාධිපතිතුමා, හිටපු සෞඛ්‍ය ඇමතිවරේ මේ පාර්ලිමේන්තුව ගැන හොඳට දන්නවා. ඊයේ පටන් ගන්නවා විපක්ෂ නායකවරයා නැත, නියමිත වේලාවට විවාදය ආරම්භ වෙනවා. හරියට 10ට. මම අපේ විශේෂ සෞඛ්‍ය ඇමතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා. අපි මුලින්ම මේ ලෙඩේට බෙහෙත දෙමු. මේ පාර්ලිමේන්තුවේ ලෙඩේට බෙහෙත දෙමු. කොහොමද ඒක දෙන්නේ? දැන් සාමාන්‍යයෙන් අපි දන්නවා මේ සෞඛ්‍ය අමාත්‍යාංශයට තමයි පැවරෙන්නේ මේ අයාලේ යන බල්ලෝ ඉන්න පිස්සු බල්ලෝ. පිස්සු බල්ලෝ කෑවට පස්සේ ඒ පිස්සු බල්ලෝ කාපු මිනිස්සයව අරන් ගිහිල්ලා බුරිය වටේට ගහනවා ඉන්ජෙක්ෂන් එන්නත් ගහනවා බුරිය වටේට. දැන් මුලින්ම මං කියන බුරිය වටේට එන්නත් 21ක් ගහන මුලින්ම. ඊට පස්සේ ඒකට සහයෝගය දෙන බුරිය වටේට 14ක් ගහන. මෙන්න මේ කාරියට ගැව්වට පස්සේ මේ ප්‍රශ්නේ විසඳුම හම්බ වෙනවා. කවදාකවත් මේ පාර්ලිමේන්තුවේ මේ වැඩේ කරන්න පුළුවන්ද? මේ පාර්ලිමේන්තුවේ කාගේද මේ වෙලාව නැති කරන්නේ? කරුණා කරලා මේකට විසඳුමක් දෙන්න. උදේ පාන්දර මම දැකලා නැහැ මෙහෙම කතානායකතුමාට කියනවා මයික් එක පත් වුණා මගේ ටීවී එක දෙන්න. මගේ ටීවී එක දෙන්න. මෙන්න මේක කරවල දෙන්න ගෙදර අරගෙන යන්න. එතකොට ඉවරයි මේ තුනම ගලව දෙන්න. අපිට ඇහෙනවනේ. අපිට පේනවා සජීවීව. එහෙම නැත්නම් මොකද කඩ අරමු ගම? පොට්ටුවේ UMP එක JVP එක මෙයා සුදන. මෙයා හරි සුද්ධවන්තයා. නවගුණ වල අතේ. අපි කැමති නෑ මියගේ මිනිස්සුන්ට මුකුත් කියන්න. හැබැයි එකක් කියන්න ඕනේ. ඒ කියන අයගේ තාත්තලා මෙරළේ ජනාධිපතිකම් කරා. ඉවර වෙනකොට පෙට්ට ගම නෑ. කඩුව නෑ. ඔය ඉතිහාසෙ. එනිසා මම කියනවා විපක්ෂ නායකතුමාට ඊට පස්සේ කරුණා කරලා මේ નિયમિત වෙලාව පාවිච්චි කරන්න ඉඩ දෙන්න. ඒකට වැඩිය වැදගත් සාකච්ඡාවක් ඇටියට. ගරු ඇමතිතුමනි අද ඔබතුමාගේ විවාදය ආරම්භ කරේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජසේනාරත්න ඇමතිතුමා. එතුමාත් මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ යම් සේවාවක් කරපු අපේ දිස්ත්‍රික්කයෙන් බිහි වෙච්ච ඇමතිවරේ. හිටපු ජනාධිපතිතුමා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සෞඛ්‍ය අමාත්‍යවරයා හැටියට ලොකු සේවාවක් මේ රට කළා. අපි ඒක බොහොම නිර්ලෝභීව මතක් කරන්න ඕන. ඒ වගේම මම අපේ ගරු ඇමතිතුමාගෙන් බලාපොරොත්තු වෙනවා ඇමතිතුමනි විශේෂයෙන්ම මේ අතීතය වර්තමානය අනාගතය. මම අතීතයේ සිදුවෙච්ච සිදුවීම්වත් වර්තමානයේ සිදුවන සිදුවීම්වල වැඩිය ඔබතුමාට මේ සෞඛ්‍ය ක්ෂේත්‍රයෙන් එහාට ගිහිල්ලා අනාගතයේ සුබවාදී කරන යෝජනා ටිකක් ඉදිරිපත් කරනවා. ගරු ඇමතිතුමනි ඔබතුමාගේ කතාවෙන් ඔබතුමා අද තව සෞඛ්‍ය අමාත්‍යවරයා හැටියට කිව්වා මේ රටේ ජීවත් වෙන මිනිස්සුන්ගෙන් දිය වැඩි ආව 15 දක්වා ඊට වැඩි මිසක් අඩු නෑ 15 දක්වා අද වැඩි වෙලා තියෙනවා හර්දස්පන්දනේ. ඒ වගේම ඒ සම්බන්ධයෙන් ඔබතුමා දන්නවා දිය වැඩි ආව සහ අධික රුධිර පීඩනය තියන අය 35 දක්වා වැඩි වෙලා තියෙනවා. ගරු ඇමතිතුමනි දැන් අපිට සිද්ධ වෙනවා අපිට හිතන්න වෙනවා දැන් අපි මේ සෞඛ්‍ය අමාත්‍යාංශය තුල මේ අතීතයේ වර්තමානයේ අපි උත්සාහ කරේ හැම වෙලේම රෝගියෙක්ව නිරෝගී කරන්න. රෝගී වෙලා ඉන්න පුද්ගලයෙක් නිරෝගී කරන්න තමයි මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමා ඉඳලා පල්ලෙහාට යන අර කම්කරුවා දක්වා උත්සාහ කරන්නේ. ඔක්කොම රෝගීන් යට නේ නෑ. අපි කොහොමද උත්සාහ කරන්න වෙන්නේ මේකේ ප්‍රතිශතයක් මේ අයව වේලසිනව නිරෝගී පුද්ගලයන් බවට පරිවර්තනය කරගන්න. අපි දැන් එතෙන්ට යන්න කාලය හරි ලෝකේ දිනු වෙච්ච රටවල් දිහා බලලා අපි දකින්න ඔය தત્ත්වය තුල ගරු මුලාසන වැඩේ മന്ത്രിතුමනි අපිට දැන් මේක පටන් ගන්න වෙන්නේ කොතනින්ද? සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යාපන අමාත්‍යාංශයත් එක්ක ඒකාබද්ධ වෙනවා. ඒකාබද්ධ වෙන්න කාලය ඇවිල්ලා තියෙනවා දැන්. ඉස්සර අපි පාසල් යන කාලේ අපිට තිබුණා සරඹ. උදේට ව්‍යායාම කරන්න තිබුණා. අද කොයි පාසලේද තියෙන්නේ? කොයි පාසලේද අද සරඹ තියෙන්නේ? නෑ. මොකද සිද්ධ වෙලා තියෙන්නේ? අද පුංචි කාලේ පුංචි දරුවන්ට අවුරුදු 6යි අවුරුදු 10යි දිය වැඩි ආවා. මේ தත්ත්වය ඇති වෙන්න හේතුව මොකක්ද? මේ ළමයි කිසි කෙනෙකුට ව්‍යායාමයක් නැහැ. ළමයින්ගේ වැඩි හිටියන්ටත් මේක පුරුදු කරන්න වෙනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ ගෝඨාභය ආරක්ෂක ලේකම්තුමා නිස්සුතිවන්ත වෙන්න ඕනේ. මේ රටේ ඇවිදින mantīru වැදුවා. අර බෙල්ලන් විල ප්‍රදේශයේ ඇවිදින mantīru වැදුවා. මේ පාර්ලිමේන්තුව ආවට අවිදින මන්තිරු හැදුවා. අද කොපමණ නිරෝගී පුජ්‍යලයන් බවට පත් වෙලා තියෙනවද? ආයුෂ වැඩි වෙලා තියෙනවා. මෙතෙන්ට අපි දැන් යන්න ඕන කාලේ ඇවිල්ලා තියෙනවා. එදා තත්ත්වයේ නෙමෙයි ගරු ඇමතුමනි. එදා නම් අපි දන්නවා අපේ මිනිසු තවන්ගේ ගෙදරින් බස් එකට යනවා පයින් ආවේ. ලිඳෙන් වතුර ඇදලා නැමේ. දර පැලුවා. ඔය දැන් ජිම් එකට ගිහිල්ලා කරන ටික ගෙදර කෙරුවා. මිරිස් සම්බරණක දැන් ජිම් එකේ කරන්න. ඉස්සර අපේ අම්මලා මිරිස් සම්බරුවා. දැන් ජිම් එකේ කරන එකනේ ඔය. ඊළඟට පිටි කැටුවා. මේකත් දැන් ජිම් එකේ කරනවනේ ගිහිල්ලා. දැන් හැබැයි මේ තත්ත්වය කරන්න බැරි වුණත් අපි පාසලේ දරුවගෙන් ආරම්භ කරන්න වෙනවා නිරෝගිමත් පුජ්‍යලයක් හැටියට. අපි හොඳ වෛද්‍යවරයෙක් හැදුවත් වැඩක් නැහැ. හොඳ ජනාධිපතිවරයෙක් හැදුවත් වැඩක් නැහැ. හොඳ ව්‍යාපාරිකයෙක් හැදුවත් වැඩක් නැහැ. හොඳ ඉංජිනේරුවෙක් හැදුවත් වැඩක් නැහැ. කාව හැදුවත් වැඩක් නැහැ. ඔහු රෝගියෙක් නම්. ඔහු රෝගියෙක් නම්. නිරෝගි පුජ්‍යලයක් නම්. නිරෝගි පුජ්‍යලයක් නම්. ඔහු මේ රටේ හොඳ පුරවැසියෙක්. නිරෝගිමත් පුරවැසියෙක්. අද දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ ගරු රාජ්‍ය අමාත්‍යතුමනි ඔබතුමා ලොකු මෙහෙවරක් කරනවා. මේක වැඩි දියුණු කරන්න. දැන් බලන්න පෙනඩෝල් පෙත්ත අපිට දීලා පිටරටවල් වලින් විදේශිකයෝ මෙහෙට ඇවිල්ලා ආයුර්වේදයෙන් අපේ ගමේ තියෙන ඒ බෙහෙත අරගෙන යනවා. මේවට අපි යන්න වෙනවා. මොකද නැත්තම් අපි අමතිස්සෙම බලන්න උත්සාහ කරන්නේ කොයි වෙලේද තව බෙහෙත් ෆැක්ටරියක් අරින්නේ, තව කොයි වෙලේද ඉස්පිරිතාලයක් අරින්නේ, තව කොයි වෙලේද සෞඛ්‍ය වෙනුවෙන් ජනතාව වෙනුවෙන් යුතුකම ඉටු කරන්න කියලා. හරි. හැබැයි අපි මේකේ උත්සාහයක යෙදෙව්වොත් 20-24 වර්ෂයට පාසලේ මොන්ටිසෝරියේ ඉඳන් ලදරු පාසලේ ඉඳන් දරුවගේ ආකල්ප මේ වෙනසක් ඇති කරන්න, ආකල්ප මේ වෙනසක් ඇති කරන්න දරුවට පුරුදු කරගත්තොත් අපිට පුළුවන්කමක් ඇති වෙයි නිරෝගිමත් දරු පරපුරක් හදන්න. නිරෝගිමත් අනාගතය හදන්න පුළුවන් මිනිස්සු ටිකක් හදන්න පුළුවන්කමක් ඇති වෙයි අපිට. අද තීන වර්තමාන තත්ත්වයට එක්ක මිනිස්සුන්ට පැය 24 දවසේ බෙදා ගන්න කාලය අමාරුයි. ජීවන තත්ත්වය ඊටාම අමාරුයි. හැබැයි අපි එතනින් එහාට යන්න ඕන. අද සමහර දරුවෝ ගරු අමාත්‍යතුමනි ඔබතුමා මේක ගැන බලන්න, අද සමහර දරුවෝ අපේ බුද්ධිමත් දරුවෝ ඉන්න ගමන් සමහර දරුවෝ පුරුදු වෙලා තින්නේ සම්පූර්ණම මේ දුරකතනේ. ක්‍රිකට් ගහන්නේ දුරකතනේ. වොලිබෝල් ගහන්නේ දුරකතනේ. ෆුට්බෝල් ගහන්නේ දුරකතනේ. තමයි අද ඒකට පුරුදු වෙලා. දුරකතනේ අතේ නැතුනොත් එහෙම හරියට මම්මුලා වෙච්ච දරුවෝ බවට පත් වෙනවා. සමහර දරුවෝ මම මේ කියන්නේ. එහෙනම් මේවා ගැන අපි හිතන්න කාලයක් ඇවිල්ලා තියෙනවා. එතනින් තමයි අපිට පුළුවන්කමක් ඇති වෙන්නේ ගරු මුලාසුනේ මන්ත්‍රීතුමනි. ඉතාමත් හොඳ සෞඛ්‍ය තත්ත්වයක් තියෙන දරු පරම්පරාවක් අපිට හදන්න පුළුවන් තවක් ඇති වෙයි. ඔබතුමා මතක් කරා ඉතාම හොඳයි. ඔබතුමා කිව්වා කොහොමද අපිට රෝහල් ගත වෙන්නේ? දියවැඩියාව, ඒ වගේම ප්‍රෙෂර් එක තියෙන, ඒ වගේම මේ විශේෂයෙන් රියානතුරු සහ ආරවුල් සම්බන්ධයෙන් අපේ රටේ අපි උදේට පත්තරේ ගත්තට පස්සේ මොනවද දින හවල් තැන පිහියෙන් ගැල්ලා වෙඩි තියලා කපලා මේ ආරවුල්. එතකොට මේ මේ මේවත් කොතනින්ද මේ වෛරය ක්‍රෝධය ඇති කරන ක්‍රමවේද නවත්ත ගන්න කොතනින්ද? නවත්තන්න පුළුවන් එකම තැන පාසල. පාසලෙන් තමයි මේ සියල්ල දරුවන් හරිමකට ගෙනියන්න තැනට අවශ්‍ය වෙන්නේ. ඒකට මේ හැම කෙනක්ම අපි එකට එක හිතන්න ඕන. අධ්‍යාපන අමාත්‍යාංශය වෙනම හිතන්න බෑ. සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනම හිතන්න බෑ. නාගරික සංවර්ධන අමාත්‍යාංශය වෙනම හිතන්න බෑ. මේ ඔක්කොම හිතනකොට වැඩ කරනකොට අපි ඒකාබද්ධව වැඩ කරොත් තමයි අනාගතයේ සුභවාදීව දකින්න පුළුවන් වෙන්නේ. අපි දැකලා තියෙනවා ජපානයේ දරුවෝ කිලෝමීටර් 4ක් ඇතුළත දරුවෝ තමයි පාසල්ට ඇතුළු කරගන්නේ. හැබැයි ජපානයේ අපිටත් වාහන ආදන රට. ඒ එක දරුවෙකුව වාහනයකින් ඒ රටේ කර්මාන්තශාලාවේ අයිතිකාරයාගේ දරුවවත් පාසලට ගෙනල්ලා බස්සන්න බෑ. ඇයි? පයින් එන්න ඕන. ඒ දරුවා පයින් එන්න ඕන. පිළිවෙලට අර කූඹිලාලක් එනවා වගේ එක්කෙනාට එක්කෙනා පිටිපස්සෙන් එනවා. 6 වසරෙන් පස්සේ ඔවුන්ට ලැබෙනවා පුට්සයිකලයක් හම් වෙනවා. පුට්සයිකලෙන් ගින් එතනම නිරෝගිමත් වෙලා, එතනම මේ දරුවා නිරෝගිමත් දරුවෙක් වෙලා, ඒ වගේ මේ ළමයා විනයක් එක පුරුදු වෙන දරුවෙක් වෙලා, අර ආරවුල් ඇතිව කරගන්න දරුවෙක් බවටපත් වෙලා, මෙන්න මේ ගැන විශේෂ කතිකාවක් අපිට අපි අතර ඇතිවිය යුතුයි. ඒක මේ ආණ්ඩුව විපක්ෂය එහෙම බෙදීගෙන කරන වැඩක් නෙවෙයි. විශේෂ කතිකාවක් ඇතිවිය යුතුයි. ඒ කතිකාව ඇති කරන්න අපි විශේෂ වශයෙන්ම මේ සම්බන්ධයෙන් අපි සොයා බලන්න සිද්ධ වෙලා තියෙනවා ගරු මන්ත්‍රීතුමනි. ඒක තමයි ඇත්ත ඇති තත්ත්වයෙන් තියෙන්නේ. දැන් අපි අපි දේශපාලක අපි මහජන නියෝජිතයෝ දැන් අපි අමතුමා ළඟට ගිහිල්ලා මොනවද ඉල්ලන්නේ අපි ගිහිල්ලා ඉල්ලන්නේ අමතිස්සම අපේ රෝහලට තව ඇඳන් ටිකක් වැඩි කරලා දෙන්න අපේ රෝහලේ අහවල් එක අඩු තව
බිල්ඩිමක් ඔබතුමාට තව විනාඩි දෙකක් කාලයක් තියෙනවා
තව බිල්ඩිමක් දෙන්න අනේ ගොඩනැගිල්ලක්ද මේ මොකටද අපි අපි මේ රෝගීන් දිහා බලාගෙන අපි රෝගීන් දිහා බලාගෙන තමයි අපි අපේ දේශපාලනේ එච්චරන්නේ අපි දැන් හැබැයි අපේ දේශපාලනේ උඩුගම් බලාපු ඉන්නවා නම් අපි ඉල්ලන්න නෝක නෙවෙයි අපි අර තියෙන ඇඳක් එක ඇඳක් කර අඩු කරන්න උත්සාහ කරනවා රෝගීන් ප්‍රමාණය අඩු කරන්න අපි උත්සාහ කරනවා නිරෝගී පුජ්‍යලයන් බවට පත් කරොත් එක ඇඳක් අඩු කරොත් එක ගොඩනැගිල්ලක් අඩු කරොත් අන්න නිරෝගිමත් සමාජයක් ශ්‍රී ලංකාව තුළ දකින්න පුළුවන් කමක් ඇති වෙයි එනිසා ගරු මන්ත්‍රීතුමනි මම අවසාන වශයෙන් මතක් කරනවා මේතර කතා කරපු හුඟක් යා කතා අද වෛද්‍යවරු අපේ රටෙන් විදේශ රටවලට යනවා හෙදියන් විදේශ රටවලට යනවා ඇත්ත එයාට ලැබෙන වැටුප මේ ජීවත් වෙන තියෙන ජීවන වියදම හොඳ දරා ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ මේකට ක්‍රමවේදයක් අපි හිතන්න සිද්ධ වෙනවා මේ විදියට විශේෂඥ වෛද්‍යවරු වෛද්‍යවරු අපේ රටෙන් ගියොත් එහෙම මොකක්ද ඇති වෙන්නේ හැබැයි සමහර වෙලාවට මේක රැල්ලක් බවට පත් වෙනවා සමහර වෛද්‍යවරු හෙදියෝ අපි ගියාම හිතනවා දැන් සමහර අපි යන හේතුව ලංකාවේ බදු වැඩි ජීවන වියදම වැඩි එහෙ ලැබෙන පඩිය වැඩි ඔව් බදු වැඩි හැබැයි අපි එහෙට ගිහිල්ලා අපි ගන්න පඩියට ඊට වැඩිය තුන්ගණයක් බදු වැඩි ජීවන විදියට ඊට වැඩිය වැඩි හැබැයි ලැබෙන වැටුප වැඩි හැබැයි අපි ඉන්නේ අපේ රටේ නෙවෙයි මාතෘභූමියේ නෙවෙයි මේ නිදහස නැහැ මේ නිදහස අපිට හම්බ වෙන්නේ නැහැ සමහර වෙලාවට තමන්ගේ අඳුරට අනිත් එක්කෙනා ගියා නම් මමත් යන්න ඕනේ ඒ නිසා මේ ආකල්පයේ වෙනසක් ඇති කරගන්න වෙනව රටක් හැටියට ඒ වගේම අපේ සෞඛ්‍ය ක්ෂේත්‍රය අපි ආරක්ෂා කරගන්න වෙනවා ඒ වෙනුවෙන් කැප වෙන්න වෙනවා ඒ නිසා අද මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොයි අමතිවරයා හිටියත්
ගරු මන්ත්‍රීතුමා කාලය අවසන්
කොයි අමතිවරයා හිටියත් දැන් රමේෂ් පදන අමුතුමා බොහොම වැඩ කරන දක්ෂ අමතිවරේ තරුණ අමතිවරේ දැන් ඔබතුමා කොච්චර මේකට වැඩ කරුවත් ඔබතුමාට දේවදත්ත කෙනෙක් නොහිටියොත් නම් මේ දේශපාලනේ මේ පොළවේ දේව්දත්තෙක් ඉන්නවම තමයි බුදුහාමුදුරන් හිටියව. ඒ නිසා මේකට මේකට වාඩි ගන්නකොට හොඳට මඩ කන්න පුරුදු වෙන්න. මේකේ මඩ කන්න. හැබැයි මම ඉල්ලනවා අමාත්‍යාංශයේ ලේකම්තුමා ඇතුළු ඔබ සිළු දෙනාගෙන් ඔබ ලොකු මෙහෙවරක් කරනවා. හැබැයි ඔබ අතරින් එක්කෙනෙක් දෙන්නෙක් කරන වැරදිවලදී සමස්ත නිලධාරීන්ට වැණුම් අහන්න සිද්ධ වෙනවා. ඒ ගැන පසු විපරමක් කරන්න කියලා අමතුමාගෙනුත් සියලු දෙනාගෙන් ඉල්ලීම කරමින් අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ඉස්තුතුවන්ත වෙනවා බොහොමත්ම ස්තුතියි.
බොහොම ස්තුතියි.